අද ධර්ම සාකච්ඡාවට අපි මාතෘකාව කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේය සූත්‍රය. එතකොට මේ තෘෂ්ණාව නැති වෙන විදිය තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සබත් නුවර අනේපිඩු සිතානංගේ ජේතවනාරාමයේ වාසය කරන කාලේ සාති කියලා භික්ෂුවකට මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. මේ භවයෙන් භවයට යන්නේ මේ විඥාණය කියලා. මේ හැසිරෙන්නේ ගමන් කරන්නේ විඥාණයයි කියලා මේ මතයක් ඇති වුණා. ඉතින් මේ මතය ඇති වුණාම අනිත් භික්ෂුන් වහන්සේලා එහෙම අහලා මේක ඇත්තද කියලා අහලා ඒ පුද්ගලයා එහෙමයි කියලා කියනකොට ඒ භික්ෂුන් වහන්සේට අවවාද කළා, මේ එහෙම කියන්න එපා, මේ තථාගතයන් වහන්සේව මේ misrepresent කරනවා, කියන්නේ වැරදියට මේව කරනවායි කියලා මේ ඒ විදිහට කියන්න එපා කියලා. මේවා මේ හේතුප්‍රත්‍යයෙන් තමයි විඥාණය ඇති වෙන්නේ කියන එක මේ පෙන්ලා දෙන්න උත්සාහ කළා. නමුත් සාති භික්ෂුව මේ දේ පිළිගන්නේ නැහැ. එයා තරේම මේ බව අල්ලාගෙන හිටියා, මේ දෘෂ්ටිය. ඉතින් දැන් මේ බව එපාර භාගතුන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරලා එපාර බුදුරජාණන් වහන්සේ උපදේශනා කරනවා, මේ අපිම උත්සාහ කළා, නමුත් එය පිළිගන්නේ නැති, ඒක නිසා භාගතුන් වහන්සේට දැනුම් දෙනවායි කියලා. ඉතින් භාගතුන් වහන්සේ වෙන භික්ෂුවකට කිව්වා, මේ භාගතුන් වහන්සේ කැඳවනවා, ශාස්ත්‍රඥ වහන්සේ සාතිව කැඳවනවා කියලා කියන්නේ කියලා. ඉතින් සාතිව ඒ පාර භාග්‍යතුන් වහන්සේ හිටිය තැනට පැමිණියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සාතිකෙන් ඇහුවා, සාති ඇත්තද මෙහෙම කියනවා කියන්නේ කියලා. ඉතින් ඒ පාර ඒ කිව්වා, මේ මම ඒ විදිහට කියනවා කියන එක, ඒ විදිහට මෙහෙම මතයක් ධර්මයි කියන එක. මම හිතන්නේ අනුලගේ වෙන්න ඇති සද්දයක් එනවා. මයික් එක මියුට් කරගන්න. බුදුහාමුදුරුවෝ එපාර අහනවා. බුදුහාමුදුරුවෝ අහනවා, සාතිය ඒ කියන විඥාණය කුමක්ද කියලා. එතෙන්ද කියනවා, ස්වාමීනි මේ කතා කරන්නේ සැප දුක් විඳින්නේ, භවයේ කුසලා කුසල කර්මයන් විපාක විඳින්නේ, අන්නේ විඥාණයයි කියලා. එපාර තථාගතයන් වහන්සේ සාතිට ප්‍රකාශ කරා, හිස් පුරුෂේ, මෝග පුරුෂේ කියලා කියන්නේ ඉතින් පාලි භාෂාවේ තියෙන නරකම වචනේ, උච්චර නරක වචනයකට, يعني වචනයකට තියෙන්නේ මේ හිස් පුරුෂේ කියන වචනේ කියලා. කාට මේ විදිය දේශනා කරන බවක් තමා දන්නවද කියලා. මොන භික්ෂුවකට මේ විදියට මම නොඑක ආකාරයෙන් විඥානේ පත්තෙන් පුදින්නේයි කියන කිව්වා නේද? කාට මෙහෙම කිව්වද කියලා. මෙහෙම තියෙද්දිත් මේ හිස් පුරුෂේ මේ තමා වරදවාගත් මතෙන් අපටත් දොස් නගනවා, තමත් නැසෙනවා, තමා බොහෝ පව් කරගන්නවා කියලා. මේ බොහෝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතිනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් ඇත්ත තමයි, තථාගතයන් වහන්සේ කියපු දෙයක් වරදලා ගත්තොත් ඒ දේ හදාගන්නකම් ඉතින් කවදාවත් මේ නිවනට යන්න බෑනේ. ඉතින් ඒක ඒ තරම් බොහෝ කාලයක් තිස්සේ දුක් පිණිස, අහිත පිණිස පවතිනවා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේ මේ විදිහට ගියලා තථාගතයන් වහන්සේ අහනවා අනිත් භික්ෂුන්ගේ, මේ භික්ෂුවට මේ ප්‍රඥාවේ, මේ ශාසනයේ ප්‍රඥාවේ යම් කිසි ආකාරයක උණුසුමක් දැනෙනවද කියලා. ඒ තරවට ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා, ස්වාමීන් ඉසේ නොවන්නේ කියලා. ඉතින් එහෙම කිව්වහම මේ සාති භික්ෂුව නිස්සබ්ද වෙලා ඉතින් මූණ අකුලගෙන, මේ මූණ පාතට අරගෙන කල්පනා කරන්න මේ ගත්තා, කිසිවක් කියාගන්න නොහැකිව. ඉතින් ඒ පාර තථාගතයන් වහන්සේ මේ බව දැකලා තථාගතයන් වහන්සේ දේශනා කරන හිස් පුරුෂය මේ ලාමක වැරදි මතයෙන් තමාව ප්‍රකට වෙනවා කියලා, තමා ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඇත්ත නින්නම් දැන් අවුරුදු 2600ක් ගිහිල්ලා අපිත් අදත් ඒක ගැන බලනවා. එතකොට දැන් මේ දක්වා ඉතින් මේක දැන් ගිහිල්ලා තියෙනවා, මෙච්චර කාලයක් ගිහිල්ලා ඉතින් අපි තාමත් මේක සම්බන්ධයෙන් මේ දන්නවා මේ විදිහයි කියලා. ඉතින් සාති භික්ෂුවට මෙහෙම දෙයක් වුණායි කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා, කාගේ හරි මයික් එකක් මෙලන් මම හිතන්නේ තරංග වෙන්නේ නැති, මයික් එක මියුට් කරගන්න. අහනවා, මෙහෙම තමා වරදවාගෙන අපිටත් දොස් නගනවා, බොහොම අකුසලත් කරනවා, එහෙමද ධර්මයක් දන්නවද කියලා. නැත කියලා ඉතින් ප්‍රකාශ කළා. අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ විදිහට, ඉතින් මේ සාති දන්නවා වගේ තමනුත් එහෙම වරදවා ගත්ත අවස්ථාවන් එහෙම දන්නවද කියලා. ඉතින් අනිත් අය දේශනා කරනවා අනිත් හාමුදුරුවෝ එහෙම නැtei කියලා. විඥානීය පත්‍යෙන් උපදිනේ කියලා මේ පරිසම්පන්නව පවතිනවයි කියන එක තථාගතයන් වහන්සේ අපිට දේශනා කළායි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යහපති මම දේශනා කරපු ධර්මය මේ භික්ෂුන් වහන්සේලා දන්නා හැටි යහපති කියලා මේ නොය ක්‍රමෙන් විඥානීය පත්‍යෙන් උපන්නේයි පත්‍යෙන් තොරව විඥානයගේ හට ගැනීමක් නැතයි කියන ලදී කියලා. නමුත් මේ සාති වර්ධවා අරගෙන අපටත් දෝෂාරෝපණය කරනවා තමත් වෙනසෙනවා අපිත් මේ බොහෝ අකුසල් කරගන්නවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ ධර්මයට යොමු වෙනවා මහණෙනි යම් පත්‍යක් නිසා විඥානි උපතීද ඒ පත්‍යාගේ නාමයෙන් මේ විඥානෙට විවාහ කරනවා කියලා. ඒ කියන්නේ ඇහැයි රූපයයි නිසා විඥානයක් උපදිනවාද ඒක චක්කු විඥානයයි කියලා කියනවා. ඒක තමයි විවාහාරය. කනයි සද්දයයි නිසා විඥානයක් උපදිනවා නම් ඒකට සෝත විඥානයි. එතකොට අර කන ආශ්‍රිතව නිසා ඒකට සෝතයි කියලා කියනවා. ඊළඟට මේ ගාන විඥාන මේ නහයයි ගඳයි නිසා ඇති වෙනවා නම් ගාන විඥාන. දිවයි රසයි නිසා ඇති වෙනවා නම් ඒක ජීවා විඥාන. කායයි ස්පර්ශයයි නිසා විඥානයක් ඇති වෙනවාද කාය විඥාන. මනසයි ධර්මයයි නිසා විඥානයක් උපදිනවාද ඒක මනෝ විඥාන. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් පත්‍යක් නිසා යම්සේ ගින්නක් කැවිලිනවද මේක හොඳ ලස්සන උදාහරණයක්. යම් ආකාරෝ ගින්නක් ඇතිනවද ඒ දේ නමින්ම තමයි ඒ ගින්න විවාහාරය කරන්නේ. ඒ කියන්නේ දර නිසා වෙන ලින්ද අපි කියනවා දර ගින්දර කියලා. ගස් පතුරු නිසා ඇති වෙන ගින්නට අපි කියනවා පතුරු ගින්ද කියලා. තනකොළ වලින් ඇති වෙනවනම් ඒකට අපි තන ගින්න කියනවා. ඊළඟට ගොම වැටි වලින් ඇවිරෙනවා නම් ඒක ගොම ගින්න කියනවා. අන්න ඒ වගේ ඒ 10 යනම් 10 යගින්න. මේ විදිහට අපි මන් දාන්න පුරුදු වෙලා තිනවා. ඒක හැදෙන විදිහ අනුව. ඒක භාවිතා කරන්නේ මොකද්ද කියන එක. බලන්න දැන් මෙතන දර පිච්චිලා තමයි මේ ගින්න තියෙන්නේ. එතකොට දර හේතු කොටගෙන පවතින දේ අපි ඒක දර කියනවා. ඒ වගේ තමයි විඥානයේ යම් කිසි දෙයක් හේතු කොටගෙන ඇති වෙනවද ඒකට අපි මේ නමක් දානවා. මේක තමයි මේ ව්‍යවහාරයක් තමයි අපි මේ විදිහට කරන්නේ. චක්කු විඥාන, සෝත විඥාන කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේ විඥාණයට අපි නම් දැමීමක් තමයි කරලා තියෙන්නේ. නැත්තම් ගත්තාම මේ විඥානේ තියෙන අර දැන ගැනීම කියන ගුණය හැම තමයි. එතකොට මහණෙනි යම් පත්‍යකින් විඥානි උපදීද ඒ පත්‍ය නාමයෙන්ම ඒ විඥාන විවහාරිතයි. ඇස නිසාද රූපය නිසාද විඥානයක් උපදී චක්කු විඥානයේ ගියාම විවහාරිතයි. මේ විදිහට තථාගතයන් වහන්සේ නැවතත් ඒ මනසයි ධර්මයයි සය තියෙනවා නම් මනෝ විඥානයේ ගියාම විවහාරිතයි කියලා අර උදාහරණයෙන් පස්සේ නැවතත් පෙන්වා දුන්නා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අහනවා මහණෙනි මේ පඤ්චස්කන්ධය ප්‍රත්‍යයෙන් හටගත් එකක් ඇයි දන්නාකුද කියලා. භූත විදන්ති භික්කවේ පස්සාති කියලා කියනවා. භූත වුණා කියලා. මේක පත්‍යයෙන් හටගත් එකක් කියන එක. එතකොට භික්ෂුන් වහන්සේලා එසේ ස්වාමීන් කියලා ප්‍රකාශ කළා. මහණෙනි ඒ ආහාර හේතුවෙන් හටගත් එකක් යයි දක්නාහුද කියලා අහනවා. ඒ කියන්නේ මේ කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ආහාර හතර හේතුවෙන් තමයි මේක මේ හටගෙන තියෙන්නේ. මේක හරි ගැඹුරුයි. මේ මෙතන මේ මේක පැහැදිලි කරනවා නම් මේ කියන්නේ මේ අපේ මේ ආහාරයට අපේ මනස අල්ලගෙන ඉන්නවා. මේ කබලිකාර ආහාරයට අපේ මනස විඥාණි අල්ලගෙන ඉඳීමෙන් තමයි අපේ මේ උත්පත්ති පවා ඇති වෙන්නේ. අපි මේ ගර්භාෂයකට යනවා කියලා කියන්නේ ගබ්බසාවක්කන්තික අවක්කන්ති කියලා කියනවා. ඒ කියන්නේ මේ අපේ ගමන් කිරීම විඥානයේ හට ගැනීමක් වැස ගැනීමක් එතන තියෙනවා මේ ඔය ධාතු හේතු කොටගෙන. එතකොට දැන් මේ ආහාර කියලා කියන්නේ මේ ආපෝ තේජෝ වායු පඨවි ඒ ධාතු වලින් හැදිච්ච දේ. එතකොට මේක අල්ලගෙන විඥානයේ පවත්තන්න උත්සාහ කිරීමෙන් තමයි අපේ මේ උත්පත්ති ඇති වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ශරීරයක් නැතුව ඉඳලා පුද්ගලයේ ඒ මවකගේ කුසට ගියාම ඒ මම කුසේ තියෙන ඒ අම්මගේ තාත්තගේ එකතු වුණ ඒ දේ අල්ලගෙන තමයි මේක පවත්වාගෙන යන්නේ. විඥානීය එතන බැස ගැනීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මෙතන සකස් කිරීමක් වෙන්නේ සංස්කාරපත්තෙන් සකස් කිරීමක්. එතකොට මෙතන මේ විදිහට පවත්වන්න ඕනේ. දැන් බැරි වෙලාවත් මහානිදාන සූත්‍රයෙන් මතක ඇති ඒ විඥානීය යම්කිසි ආකාරයකට එහි යම්කිසි establishment එකක් ඇතිවීමක් එතන වුණාද ඒ වෙලා ආපහු ඒ එතනින් පිටවීමක් වුණාද ඒ අවස්ථාවේදී මේ 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 ඒ පුද්ගලයෙක් ඇති වෙනවද කියන එක තථාගතයන් වහන්සේ අහනවා. එතනදී නැtei කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ විඥාණය පවත් ගන්නවා. හරියට නිකන් ටෝච් එලියකින් මේ යම් කිසි දෙයකට එළිය ගහගෙන අල්ලගෙන ඉන්නවා වගේ අර ආහාරයේ සම්බන්ධයෙන් ඒ ඇති වෙන දෙයට ඒ රූපයට අල්ලාගෙන ඉඳීමෙන් තමයි අපේ මේ හට ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේක ටිකක් ගැඹුරු ධර්මයක්. මේක ගොඩාක් ධර්මයන් එකතන මෙතෙන් දෙකතු වෙනවා. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ දේශ අහනවා මේ විදිහට මෙහෙමයි කියලා ස්වභාව ඇති කියලා දන්නවද? එතකොට ඒ හාමුදුරුවෝ ඒක දැනගෙන හිටියා. ඒක එහෙමයි කියන්නේ. කොයි ආහාර හතරෙන් ඕක වෙන හැටි මේ තථාගතයන් වහන්සේ දේශනා කරනකොට ඒ පුද්ගලයන් දැනගෙන හිටියා. එතන හිටපු හාමුදුරුවෝ මහණෙනි මේ පංචස්කන්ධ පත්‍යෙන් කටගත්තේ නැද්දයි යන සැකයෙන් විචිකිච්ඡාව පහළ වෙනවද කියලා. මේක මේ භූත වුණා කියලා දන්නේ නැත්තම් මෙහෙම හට ගැනීමක් වුණායි කියලා දන්නේ නැත්තම් සැකයක් ඇති වෙනවද කියලා අහනවා. එසේ ස්වාමීන්, එය ආහාරයේ හේතුවෙන් හටගත්තේද නැද්ද යන විචිකිච්ඡාව පහළ වේද? එසේ ස්වාමීන්, මහණෙනි ඒ කියන්නේ ඒකට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක හටගත්තද නැද්ද කියන එක එක සැකයක්. ඊළඟට ආහාර හේතුවෙන් හටගත්තද නැද්ද කියන එක තවත් විචිකිච්ඡාවක්. මහණෙනි ආහාරය නැතිවීමෙන් ආහාරය නිසා හටගත්තේ නැතිවන්නේද නැද්ද යන සැකය විචිකිච්ඡාව පහළ වේද? කියන්නේ ආහාර හේතු නැතිවීමෙන් මේ ආහාරය නිසා හටගත්තව මේ ශරීරය නැති වෙනවද නැද්ද කියන එක. දැන් අපිට ඒක නම් ගාක්ම පැහැදිලි වෙනවා. මේ ශරීරයට අපි ආහාර දෙන්නේ නැත්නම් කබලිකාර ආහාර කියු මේ ශරීරය මේක මැරිලා යනවා. නමුත් මේක ඉවරයක් නම් වෙන්නේ නැහැ. මොකද අනිත් ආහාර හේතු කොටගෙන අපි ආපහු නැවත උත්පත්තිය කරා යනවා. එතකොට මේ ආහාර සම්පූර්ණයෙන් නැති වෙනවද මෙතන නැවතත් උත්පත්තියක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේක දන්නේ නැත්නම් සැක පහළ වෙනවා. එතකොට එතෙන්ද එසේ ස්වාමී කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒ තතසේ යහපත් නෝනින් දක්නා. ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් තු කෙනෙක් දන්නවද විචිකිච්ඡාවක් එහෙම තියනවද ඒක නැති වෙනවද කියලා. ඇත්තම කියනනම් විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. මේක යථාභූත ඥාණයෙන් දන්නවනම්. එසේ ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි ඒ ආහාර හේතුවෙන් හටගත්තේ ඒ තතසේ යහපත් නෝනින් දක්නා හුට යම් විචිකිච්ඡාවක් වෙයි නම් ඒ නැති වේ. එසේ ස්වාමී, මහණෙනිය ආහාර හේතුවෙන් නැතිවීමෙන් ආහාරය නිසා හටගත්තේ නැති වෙන ස්වභාවය ඇත්තේයි තතුසේ යහපත් නුයින් දක්නා උට යම් විචිකිච්ඡාවක් වීනම් එද නැති වේද? එසේ ස්වාමී, කොටින්ම කියනවා නම් මේ ආහාර හේතු කොටගෙන අපි ඉපදෙනවා කියන එක යම් කිසි කෙනෙක් යථාභූත ඥාණයෙන් දන්නේ නැත්නම් එතන විචිකිච්ඡාවන් ප්‍රශ්නයක් නැති වෙනවා. යම් කිසි කෙනෙක් මේක දන්නවා නම් ඒ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම පහ වෙලා යනවා. මහණෙනි මේ පංචස්කන්ධ ප්‍රත්‍යයෙන් හටගත්තේ යන කාරණේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට සැක නැද්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එසේ නැත ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි මේ ප්‍රත්‍ය නැතිවීමෙන් ගේන් හටගත් යමක් ඇත්තේද ඒ නැති වෙන ස්වභාවය ඇත්තේද යන කාරණේ සම්බන්ධයෙන් සැක නැද්ද කියලා අහනවා. ඒතර භික්ෂුන් වහන්සේලාට එතනත් සැකයක් තිබුණේ නැහැ. ප්‍රත්‍ය හේතුපත්යෙන් මේක හටගන්නවයි කියන්නේ. මහණෙනි මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ ඇයි තතුසේ යහපත් නෝනින් දක්නාලද? දක්නාලද්දේද කියලා අහනවා. එතකොට එසේ ස්වාමිනී කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ යන කාරණේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට සැක නැද්ද කියලා අහනවා. සැකයක් නැති කියන එක නැවතත් ප්‍රකාශ කරනවා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ මේ දිගින් දිගටම මේ ප්‍රශ්නය සැකේ නැතිද කියන එක වෙනකම් බුදුහාමුදුරුව මේක විමසලා බැලුවයි අනිත් භික්ෂුන් වහන්සේලාගේ. ඒ භික්ෂුන් වහන්සේලාට එහෙම සැකයක් තිබුණේ නැහැ. දැන් එහෙම සැකයක් නැත්තම් එහෙනම් ඒ අයගේ මේ දෘෂ්ටි පිරිසුදුයි. ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා මේ වාගේ පිරිසුදු වූ දෘෂ්ටියක් පැහැදිලි දැකීමක් ඇති තියෙනකොට ඒ පැහැදිලි දැකීම හෝ තදින් අල්ල ගන්නවා නම් මම ආයිතේ කියන වචනේ පාවිච්චි කරලා තමා මේ පුද්ගලයන් විසින් මේක මගේ කියලා. ඒ කියන්නේ අපි මේ ධර්මය ආબોධ කරගෙන යම් කිසි දෙයක් ඇති වුනහම ඒකවත් මගේ කියලා ගැනීම නොකළ යුතුය. එහෙම කරනවා නම් ඊට කැමති වෙනවා නම් තථාගතයන් වහන්සේ අහනවා. එහෙම වුණොතින් මේ මමත්වයක් ඇති කරගන්නවා නම් මේ සසරෙන් එකත වී එතර වීම පිණිස දේශනා කරපු අල්ලා ගැනීම නොගිනීම පිණිස පහුරමකට උපමාකට දේශනා කරන ලද්ද ධර්මය දන්නවද කියලා අහනවා. ඒ කියන්නේ අපි අර විදිහ දෘෂ්ටියක්වත් අපි තදින් අල්ල ගන්නවා නම් මමත්වයක් ඇති කර ගන්නවා නම් ඒකින් මේ සසර එතර කර ගැනීම පිණිස වෙන්නේ නැහැ. කියන්නේ දෘෂ්ටියටවත් තැලෙන්න එපා කියන එක තථාගතයන් වහන්සේ කීප තැන පෙන්නලා දිනවා. ඒ කියන්නේ පිරිසුදු වෙන්න පුළුවන් ඒ දෘෂ්ටි ඇදුනාට ඒකට ඇලෙන්න හොඳ නැහැ. ඒ දෘෂ්ටියෙන් අපි දැන ගැනීම තමයි අපි ඒක කරන්නේ. මේක නිවැරදි පරිදි දැන ගැනීම. නමුත් ඒකට ඇලුනොත් එතනත් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒව තමයි අර දික්ටි පරමාස ඒ විදිහට දිගටම යන්න පුළුවන් ඒ විදිහට ඇලෙන්න ගත්තොත් එහෙනම්. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා ඉතින් එහෙම නැtei කියලා. ඒ කියන්නේ ඇලීමක් එහෙම කරන්නේ නැtei කියන එක. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙමනම් මෙසේ පිළිසිදු මෙසේ පැහැදිලි වූ මේක තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් අල්ලගන්නේ නැත්තම් ඒක ධනයක් වාගෙන තමන් කැමති වෙන්නේ නැත්තම් ඒකේ මමත්වයක් ඇති කරගන්න නැත්තම් ඒක මගේ කියලා දැන් එලක්කයි මේ ආගම සම්බන්ධයෙන් උත් හරි ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ. මේක මේ මගේ කියලා මේ මම දන්නවා මගේ ධර්මයේ මේක තමයි හරි එක ඒ විදිහට ඇති කරගන්න ඕනේ. එතකොට එහෙම වෙන්නේ නැත්තම් පහුරමකට උපමා කළා කියන්නේ ඉගොඩ වෙන්න විතරයි. මේ ගඟෙන් ඉගොඩ වෙන්න මේ සංසාරයෙන් ඉගොඩ වෙන්න විතරයි මේක මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒක ඒ தත්ත්වයට විතරයි භාවිතා කරන්න ඕනේ. එතකොට එසේ ස්වාමිනී කියලා විෂ්ණු වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි උපන් සත්‍යයේ පැවැත්ම පිණිසද සම්භවයේ ඒ කියන්නේ උත්පත්ති සොයන සත්‍යයන් හට අනුග්‍රහ පිණිසද පවතිනා වූ ආහාර හතරක් වෙනවා. කවර ආහාරයද? දැඩි වූ හෝ සියුම් හෝ ඒ කියන්නේ ඕලාරිකං වා සුකම් වා කියන මේ කබලින්කාර ආහාරය. එතකොට දෙවෙනි ආහාරය ස්පර්ශ ආහාරය. තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය. හතරවෙනි ආහාරය විඥාන ආහාරය. එතකොට මෙතනයි ආහාර හතරයි. එතකොට ඔය සියුම් ආහාරයට මතක තියාගන්න ඔය ආකාශය අනන්තයි කියනවා වගේ දේවලුත් ඔය සියුම් ආහාර පැත්තට වැටෙනවා. එලකට මහණෙනි මේ ආහාර සතර කුමක් නිදාන කරගෙන කුමක් මුල් කරගෙන ඇත්තේද කියලා අහනවා. කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමක් ප්‍රභව කොට ඇත්තේද? එතකොට වික්ෂන් මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ. එතකොට මේ කබලිකාර ආහාරය ඇති වෙන්නේ තණ්හාව නිසා. ඒක අපි තව ටිකක් විස්තර ඇතුව බලමු. ඊළඟට මේ තණ්හාව කුමක් නිදාන කොට ඇත්තේද කියලා. එතකොට මෙතෙන්දී මේ තණ්හාව නිදාන කොට වෙලා තියෙන්නේ මේ වේදනාව හේතු කොටගෙන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. එතකොට වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා. තණ්හාවේ මේ ආහාර කියන එක ඇති වෙනවා. ඊළඟට මේ වේදනාව කුමක් නිදාන කොටගෙනද තියෙන්නේ? මේ වේදනාව ඇති වෙන්නේ ස්පර්ශයේ හේතු කොටගෙන. එතකොට මේ ස්පර්ශයේ ඇති වෙන්නේ ආයතන. ආයතන 6 ෂඩ ආයතන කියලා කියනවා. මේ ෂඩ ආයතන නිසා තමයි අපිට ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශයෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් ආහාරය කියන එක ඇති වෙනවා. දැන් අපි බලුවොත් මේ තණ්හාවෙන් ආහාර එකපාරටම තණ්හාවෙන් ආහාර වෙන විදිහ කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. අපි බලමු මේ ආහාරය තුනහම කෙනෙකුට තණ්හාව ඇති වෙන්නේ කොහොමද කියන එක. ආහාරය ඇති වුනහම තණ්හාව ඇති වෙන්නේ අපි දන්නවා කබලිකාර ආහාරේ කෙනෙකුට ඇති වෙනවා මේ අසුභ වූදේ සුභයි කියලා විපල්ලාසය. මේක නිසා අපි කාම උපාදානයන් ඇති වෙනවා. මේ නිසා කාම යෝගය ඇති වෙනවා. මෙතනින් අභිජ්ජාකාය ග්‍රන්ථිය කියන කරකට ගැට ගැහිලා බැඳිලා ඉන්න ස්වභාවය ඇති වෙනවා. මේක නිසා කාම ආශ්‍රවයන් ඇති වෙනවා. කාම ඕගේ රාග සල්ලේ ඇති වෙනවා. ඒක නිසා මේ රූපය අල්ලගෙන විඥාණය පවතිනවා. මේකෙන් මේ ඡන්දයෙන් අගතියට යෑම කියන එක සිද්ධ වෙනවා. මේක තමයි පළවෙනිම වෙන්නේ. දැන් ඊළඟට මෙතෙන්දි හොඳට බලන්න මේ රාග සල්ලේ ඇති වුණාම අර රූපය අල්ලගෙන විඥාණය පවතිනවා කියලා. මතක තියාගන්න අපි උත්පත්තියේදීත් ওই විඥාණය මේ ගර්භාෂයට මේ සම්බන්ධ වීමෙන් එතෙන්දිත් අර ඒ රූපය අල්ලගෙන තමයි මේ විඥාණය මෙතන පවතින්නේ. එතකොට මෙහෙම ගිහිල්ලා මේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන මේ රාග සල්ලේ ඇති වෙලා ඒතනදිත් ඒ විඥාණය අල්ලගෙන මේක පවතිනවා. එතකොට එහෙමනම් බලන්න අපි බලන්නේ පුළුවන් තරම් මේ රූපයේ ඇසුරු කොටගෙන මේක පවත්තන්න. විඥාණය අර ටෝච් එක අල්ලගෙන ඉන්නවා වගේ ඒ රූපයට අල්ලගෙන ඉන්නේ. එතකොට තමන්ගේ ශරීරයම ගැන හිතන්න. තමන්ගේ ශරීරයේ කුඩා කාලේ ඉඳන්ම පවත්වන්න මේ විඥානේ අපි ආහාරයක් කරගෙන තමයි ගමන් කරලා තියෙන්නේ. දැන් මෙහෙම ගත කරපු පුද්ගලයාට දැන් අපි මේ තණ්හාව එක කොටසක් දැක්කා. අර කාම උපාදාන කියලා කිව්වේ එතන අපි කාමයන් ඇති වෙනවා කියන්නේ අර අසුභ සුව වෙලා එතන ඔන්න එක තණ්හාවක් තියෙනවා. මෙහෙම ගිය පුද්ගලයාට මේක කවදා හරි ස්පර්ශයක් ඇති වෙනවද? මේ බාහිර වූ ආහාර මේ අභ්‍යන්තර උදේ ස්පර්ශයක් ඇති වෙනවද ආයතන 6 නිසා? ඒ ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන අපිට දුක්ඛේ සුඛයි කියලා විපල්ලාසයක් ඇති වෙලා අපිට දැන් මේක හොඳයි කියලා හොඳට අල්ලගෙන මේ සීලබ්බත උපාදානෙහි මැති වෙනවා. එතකොට එතනත් අපේ තණ්හාව තියෙනවා. ඒතර භව යෝගිය වෙලා අපේ මේ ගමන් කිරීම සිද්ධ වෙනවා. මෙතන කෙටියෙන් කියනවා නම් අන්තිමට දෝෂ සල්ලේ ඇති වෙලා විඥානිය අර වේදනාවල්ගෙන ඉන්නට පුරුදු වෙනවා. ඊළඟට මේ දෙකම ගිය පුද්ගලයා ගැන හිතන්න නිතරම හිතන්න මේ දෙකම සිද්ධ වෙලා තියෙන කියලා. පළවෙනි එකත් සිද්ධ වෙලා ආහාරයෙන් ඒ රාග සල්ලේට ගිහිල්ලා ස්පර්ශ ආහාරයෙන් දෝෂ සල්ලයටත් ගිහිල්ලා තියෙනවා කියලා. මේක නැවතත් මෙහෙම පුද්ගලයාට මේ නිසා ඇති වෙන චේතනාවන් තියෙනවා. දැන් මෙතෙන්දි තමයි පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඕනි කොටස. ඒ කියන්නේ අර ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනකොට ස්පර්ශයෙන් අපිට ඇති වෙනවා සංඥාවන්. ඒ සංඥාවෙන් අපි දැනගන්නවා අර වේදනාව මොන ආකාරයේද කියලා. මේ සුඛ ආකාරයේද දුක ආකාරයේද ආදි වශයෙන් දැනගන්නවා. අර උදාහරණයකට අරගෙන බලන්න, ඔය මොනවාරි කෑමක් කනකොට අපි මොස්තින් රසද කියලා බලනවා නේද? දිව ගාලා බලනවා මේක කොහොමද? දැන් කෑමක් උයන කෙනෙක් කල්පනා කරන්න උයනකොට කොහොමද කියලා. ලුණු ටිකක් මදිද? ආ පොඩ්ඩක් මදි. අන්න සංඥාවෙන් දැනගත්තා. ඒ පාර මොකද කරන්නේ? ආ මදි නිසා තව ලුණු ටිකක් දානවා. ඒ කියන්නේ අර වේදනාව අපි නැවත නැවත සකස් කරනවා. තමන්ගේ අර පෙරපුරුදු සංඥාවන් හා ගැළපෙන විදිහට ඒ தත්ත්වයට එනකම් අපි ඒක උත්සාහ කරනවා. මේක හරිය ධර්ම වලටක් බලාගෙන ගියාම අපි මෙන්න මේ විදිහට තමයි මේ විඥානෙ පවත්වන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් බලන්න මෙතෙන්දී අව එක උදාහරණයකින් අපිට පේනවා මේ දක්වා අපි මේක පවත්වගෙන යනවා. එතකොට දැන් මේක නිකන් හරියට ඇඩ්ජස්ට් කරනවා වගේ, මේක පොඩ්ඩක් වෙනස් කරලා බලනවා, ලුණු වෙනස් කරලා බලනවා වගේ වෙනස් කරලා බලනවා. වේදනාව ඇති කරගන්නවා. වේදනාව ඇති කරගෙන ඒ ස්පර්ශය හේතු කොටගෙන නැවත ස්පර්ශ කළා අපි බලනවා මේ වේදනාව කොහොමද කියලා සංඥාවෙන් පරීක්ෂා කරලා බලනවා. ඒ නිසා මට චේතනාවන් ඇති වෙනවා. මේ චේතනාවන් තමයි මේ දෘෂ්ටිය බවට මටපත් වෙන්නේ. ඒ කියන්නේ අර මතක ඇති අපි තේරුම් ගත්ත පාරලී සූත්‍රයේදී අර රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංඛාරෝ කියලා. අර ඒ විදිහට ගැනීම තමයි සංස්කාරය. අර මගේය කියලා ගැනීමක් කරනවා මෙතනදී. ඒක නිසා තමයි අපිට දෘෂ්ටි නැති වෙන්නේ. ඒ විදිහට දෘෂ්ටි නැති වුනහම මේ දෘෂ්ටිය නිසා තමයි අර වේදනාවෙන් ඇති වෙන දේ තමන්ගේ මනසින් පවිචාර කරන්නේ. දැන් අපි දන්නවා සුඛ වේදනාවක් ඇති වුනහම ඒ සුඛ වේදනාවට අපි නැවත නැවතත් යනවා කියලා. එදන් මෙතෙන්දී සෝමනස්ස පවිචාරයක් කියන එකක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙලා ද මනාපු අරමුණකින් Tamanta ස්පර්ශයක් ලැබිලා ඒ ස්පර්ශයෙන් ලැබෙනා වූ වේදනාව නැවත නැවතත් සෝමනස්ස පවිචාරයක් අපි කරනවා. කාගේ හරි මයික් එකක් ආපහු අන්මියුට් වෙලා තිනවා, පොඩ්ඩක් මියුට් කරගන්න. සෝමනස්ස පවිචාරයක් අපි කරනවා. දැන් බලන්න වේදනාවෙන් සංඥාව, සංඥාවෙන් චේතනාව, මේ නිසා දෘෂ්ටි, දෘෂ්ටිය නිසා මේ මනෝ පවිචාර. මතක ඇති අපි අර සලායතන විභංග සූත්‍රයේ සාකච්ඡා කරපු වෙලාවේදී අපි බැලුවා මේ 18ක් ආකාර වූ පවිචාරයන් තියෙනවා. සෝමනස්ස පවිචාර, දෝමනස්ස පවිචාර, මේ විදිහට පවිචාරයන් තියෙනවා. මේ පවිචාරය නිසා තමයි අපි මේ නැවත නැවතත් අපි මේ වස්තුව කරේ ගමන් කරන්නේ. කියන්නේ වේදනාවෙන් තණ්හාව වෙන්නේ මේක පැවැත්වීමෙන්. මේ පවත්වාගෙන නැවත නැවතත් පුන පුනා අපි මේක පවත්වනවා. මේක පැවැත්වීමෙන් මේක පැවැත්වෙනවා. ඒ කියන්නේ අර විඥාණය නැවත නැවතත් අර ආහාරය කරා ගමන් කරන්නට පුළුවන් වෙනවා. මෙතෙන්දි පුළුවන් නම් තේරුම් ගන්න බලන්න මේක මම ඒකයි මේ ටිකක් විස්තර කරන්න හදන්නේ. නැවතත් කියනවා නම් ස්පර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා, ඒ වගේම පර්ශයෙන් සංඥාවක්. එතකොට මේ සංඥාව අපි වෙනස් කර කර බලනවා. දැන් බලන්න මේ ඔගොල්ලෝ යම් කිසි දෙයක් කරනකොට අපි එකක් අර උදාහරණයට කෑම ගත්තා. සමහර වෙලාවට අපි යම් යම් කාර්යයන් වල යෙදෙනවා. ඒ යෙදিলা අපි බලමු අර වේදනාව අර ඉස්සෙල්ලා වගේද කියලා. ඒක නැත්තම් පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. ඒකට තියෙන අර ඉන්ග්‍රීඩියන් වෙනස් කරනවා වගේ පොඩ්ඩක් වෙනස් කරලා ආපහු බලනවා අර සංඥාවෙන්. ඒක සඳහාම අපි පවත්නවා නේද කියන එක බලන්න. අද යම් කිසි දෙයක් හොඳට ගුණේ නැත්තම් හරි ගියේ නැත්තම් ඊළඟට හෙට හරි අනිද්දා හරි ඒක හරියට යන්න අපි පවත්නවා නේද. මේ විදිහට මේ සෝමනස්ස පවිචාරය දිගින් දිගටම පැවැත්වීමක් අපේ තියෙනවා. මේක මතක තියාගන්න පුළුවන් නම් බොහොම හොඳයි. මේ අනුව තමයි මේ අපි ඔය ද්වේෂය කරා ගමන් කරන්නේ මේ විදිහට පැවැත්වීමේ. මේක පවත්වන්න හරි උත්සාහයක් අපි කරනවා මේ විදිහට. එතකොට සංඥාව බලපානවා මේ විදිහට. එතකොට තථාගතයන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා මේ ස්පර්ශ ආයතනය හය ආයතනයන්ගේ නිසා මේ අපිට ස්පර්ශය ඇති වෙලා ඒකෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් මේ ආහාර නිපදෙනවා කියන එක. ඒ කියන්නේ දැන් බලන්න පළවෙනි කබලිකාර ආහාරයේ හේතු කොටගෙන ඒක ස්පර්ශ වෙලා මට ඊට පස්සේ මනෝ සංචේතන ආහාරයට මං ගමන් කරනවා. මනෝ සංචේතන ආහාරයේ හේතු කොටගෙන මං සංස්කාරයක් හදාගත්තාම ඒ සංස්කාරයේ හේතු කොටගෙන මට විඥාන ආහාරය කියන එක හැදෙනවා. ඒ විඥාන ආහාරය කවදා හරි පවත්වා ගන්න බැරි තත්ත්වයට, ඒ කියන්නේ අපි ජාති ජරා ව්‍යාධි මරණ, ඒ ජාති ජරා ව්‍යාධි දුක්ඛ දෝමනස්ස ශෝක, එතකොට දුක්ඛ දෝමනස්ස ශෝක උපායාස ප්‍රීහේ විප්පයෝග දුක්ඛ අප්‍රී සම්පයෝග දුක්ඛ කියන මෙතන නමයක් වූ ධර්මයන් අපේ මනසට විඥාණයට දමන් කරන්න සිද්ධ වෙනවා. ඒ ජාතිය සහ අනිත් ධර්ම කොටස් 8ක් තියෙනවා අපිට එපා වෙච්ච ජරාව ව්‍යාධි. ඉතින් මේක නිසා අපි විඥානේ බොහෝම දුර්වල තත්ත්වයට පත් වෙනවා. මොකද එකයි මට ඕන ජාතිය පවත්තන්න, රූපේ පවත්තන්න, මගේ වේදනාව පවත්තන්න. මේක කරගන්න බැරි වෙලා තමයි අපි ওই මරණය කියන එක එහෙම සිද්ධ වෙන්නේ. ඒ මරණය සිද්ධ වෙලා එතනදී ඒ සංස්කාරයේ අවසාන මොහොතේ සංස්කාරයෙන් අර ඊළඟ විඥානේ හදන ආහාර එතනදී තමයි අර ගර්භාෂයකට ඇතුල් වීම කියන එක. ඒ විදිහට ඒක සිද්ධ වෙන්නේ. ගබ්බාස වක්කන්ති අවක්කන්ති කියලා කියන්නේ ඒක ගර්භාෂයට වියමක් බැස ගැනීමක් සිද්ධ වෙන්නේ මේ විදිහට. එතකොට දැන් මේක මේ විඥානේ එතකොට හැදුනේ මේ ආහාරයෙන් හේතු කොටගෙන නේද? මේ කබලිකාර ආහාරයෙන් පටන් අරගෙන ගමනින් තමයි මේ මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, ස්පර්ශ ආහාර කියන ඔක්කොම හැදුනේ. එතකොට මේ විදිහට හැදිච්ච එකෙන් තමයි අර ආපහු කබලිකාර ආහාරයට විඥාන ආහාරය එකතු වීම අර මරණයෙන් පස්සේ උනේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ තණ්හාවෙන් තමයි මේ ආහාර ටික සැදුනේ කියලා. දැන් එතකොට දැන් තථාගතයන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ ෂඩායතන, ඒ කියන්නේ ආයතන 6 මොන ක්‍රමයකටද ඇති වෙන්නේ? මොකක් හේතු කොට? මේ නාම රූපේ හේතු කොටගෙනයි මේ ආයතන ඇති වෙන්නේ. මෙතෙන්දී මේ ගර්භාෂයේදී අපි ගියහම මම දන්නවා, මගේ දේ මම සිහි කළ බැලුවා වුණත් මම දන්නවා ඒ මුල අවස්ථාවේදී මුලදී තමන්ට තියෙනවා ඔය මනෝමය කායකින් ඒක සිද්ධ වුණාම ඒ ගන්ධබ්බ අවස්ථාවක ඉඳගෙන ඒ පුද්ගලයා දන්නවා මේ වටපිටාව, ඒ තමන්ගේ සහෝදරියෝ සහෝදරියෝ ඒ පිටා ඉන්න පොඩි අය අනිත් අය එයාගේ හැසිරීම මරෝමය ඔය පෙනීම ඒ වගේ දෙයක් තියෙනවා. මේ අම්මගේ මේ ගර්භාෂයේ ඇතුළ වෙලා හිටියට මුල අවස්ථාවේදී ඒවා දන්නවා. ඒ අනුව එයාගේ සිතින් පැතින් තියෙනවා. ඒ අනුව ඒ නාම රූපයන් කියන ඒවා හට ගන්නවා. අර විදිය ආයතනය මටත් ඕනී කියන එක වාගේ දෙයි තමයි මේ පවත්වන්නේ. ඒ වගේ තණ්හාවකින් ඒවා පවත්වනවා. ඉතින් තමන්ගේ කර්ම ශක්තිය අනුව තමයි ඒක හැදෙන්නේ. එතකොට මේ විඥානේ නාම රූප වෙනවා, නාම රූපේ විඥාන වෙනවා. මේ විදිහට අර රූපේ කලලයත් එක්ක මේ පැවැත්වීම තියෙනවා. එතකොට මේ නාම රූපයෙන් තමයි අපිට මේ ආයතන ටික ලැබෙන්නේ. ඊළඟට මේ නාම රූපය කුමක් නිදාන කරගෙනද තියෙන්නේ කියලා. එතකොට නාම රූපේ විඥානයේ හේතු කොටගෙන තමයි පවතින්නේ. ඉතින් විඥානයේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒවා අල්ලගෙන තමයි මේ විඥානයේ පවතින්නේ. එතකොට විඥාණයට පවතින්න බෑ රූපයයි වේදනාවයි සංඥාවයි සංස්කාර කියන හතරෙන් තොරව. මේ හතර සහිතව තමයි එක පවතින්නේ. මෙතෙන්දී හොඳට බලන්න මේ විඥාණයේ රූපය විශේෂයෙන්ම අල්ලගෙන ඉන්නව නේද කියන එක. මේ ආහාරේ කබලිකාර ආහාරේ ඒ කොටස අල්ලගෙන විඥාණය බොහොම හොඳට පවත්වන. අපි වැඩි කාලයක් බලන්න කාලය ගත කරන්නේ මේ ආහාරය පවත්තන්න, ආහාරය හොයන්න, ආහාරයෙන් පෝෂණය කරන්න මේක සඳහා විශාල කාලයක් අපි ජීවිතේ ගත කරමු. දවල් උදේට උයනවා, ඒක ඊට පස්සේ කාලය ඉවර කරලා දවල්ට ආයෙත් උයනවා, ආපහු රැටත් උයනවා. ඒක ඉතුරු කාලය තුලදී මේ ආහාර ටික හොයන්න අපි මහන්සි ගන්නවා. මහන්සි අරගෙන ඉතින් ආපහු හෙටත් ওই විදිහටම තමයි. ඒකට ආහාරයම තමයි මේ පවත්වාගෙන යන්නේ. විඥානේ පුළුවන් තරම් කාලයක් මේක අල්ලගෙන මේ ජීවත් වීම තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ අහනවා, මේ විඥානේ කුමක් ජාති කොටගෙනද නිදාන කොටගෙනද පවතින්නේ කියලා. ඒකට මේක මේ සංස්කාරයන් ජාති කොටගෙන තමයි ඒ විඥානේ පවතින්නේ. ඉතින් සංස්කාරය මොකක් ජාති කොටගෙනද පවතින්නේ? අවිද්‍යාව. අවිද්‍යාව හේතු කොටගෙන තමයි මේ සංස්කාරය. මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ කලින් භවයේ අපේ තිබිච්ච මෝහය. ওই විඥානාහාරේ කෙනෙක් කල්පනා කරන්න ගත්තොත් එහෙනම් අපි දන්නවා විඥානාහාරයේ හේතු කොටගෙන කෙනෙක් කියන්නේ මෝහයට කියලා. මෝහ සල්ලය ඇති වෙනවා. මේ මෝහය තමයි අපිට ඊළඟ භවයට අවිද්‍යාව හැටියට එන්නේ. කලින් භවයේ මෝහය, මේ භවයේ අවිද්‍යාව. ඔය ධම්මස්ථිති ඥානය පැහැදිලි කරනකොට මේක පැහැදිලි කරනවා. එතකොට මේ මෝහයේ මොයි ග්‍රන්ථය කියන එක තියෙනවා. ඒ පරමාසකාය ග්‍රන්ථය, ඒ ග්‍රන්ථයන් අල්ලගෙන ඉන්නේ. ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථය, ඒ ග්‍රන්ථයන් අල්ලගෙන තමයි එතන මේ මෝහය නිසා ඒ ග්‍රන්ථයන්ට අපේ මනස ආපහු යනවා. ඒ කියන්නේ ආපහු අර සංස්කාරයට යනවා. ඒ සංස්කාරයට යන තාක්කල් ඉතින් ඒ අවිද්‍යාව නිසා සංස්කාරය හැදෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මෙසේ වනාහි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරය නිසා විඥානය, විඥානය නිසා නාම රූපේ, නාම රූපේ නිසා මේ ආයතන හය, ආයතන හය නිසා අපිට ස්පර්ශයක් වෙනවා, ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා, තෘෂ්ණාවක් ඇති වෙනවා, ඒ තෘෂ්ණාව නිසා උපාදානයක් වෙනවා, උපාදානය නිසා භවයක් ඇති වෙනවා. ඒ කියන්නේ අර තණ්හාවන් අපි තුළ පවතිනවා. ඒ කරපු කර්මය අනුව ඒක පවතිනවා. ඒ කියන්නේ අර කවුරු හරි අපිට අර මම කලින් සඳහන් කළා අර කෙනෙක් මම කලින් ආප්ප කාලා තියෙනවා නම් මගේ ආප්ප සම්බන්ධයෙන් කර්මයක් මට රැස් වෙලා තියෙනවා. ඒ මගේ කියලා ගන්න ගතිය. කවුරු හරි ආප්ප ආප්ප කියනකොටම මම මගේ මගේ කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. එතන තියෙන ඇලීම් බව, ඒ ඇලීම් බව හේතු කොටගෙන අර උපප්‍රාප්ති භවය කියන එක මෙතන වෙලා, ඒ කියන්නේ උපාදානපත්තියෙන් එනකොට කර්ම භවය නෙමෙයි උපප්‍රාප්ති භවය වෙන්නේ. උපප්‍රාප්ති භවයේ හේතු කොටගෙන මේ කියනකොට ජාතිය ඇති වෙනවා. ජාතිය ඇති වෙනවා කියන්නේ අර ආපහු අර අර අම්මා තාත්තාගේ මේ විදිහට අල්ලගෙන ඒ ගර්භාෂයේක එතන මේ විදිහට පවත්තන්න, විඥානේ පවත්තන්න ඒ කැමැත්ත ඇති වෙලා ඉතින් එතන ඒක මේ විදිහට සිද්ධ වෙනවා. මේක නිසා ජාතිය ඇති වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම ජරාව, මරණය, ශෝකය, වැළපීම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්, උපායාස ඉතින් මේවා තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක තමයි මේ හට ගැනීම කියන එක තියෙන්නේ. මේ සියලු දුක්ඛේ හට ගැනීම මේකයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ අහනවා, මේ ජරා මරණ දෙක ඇති වේ මෙසේ කියලාදී. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේද නොවේද කියලා තථාගතයන් වහන්සේ මෙතෙන්දී නැවතත් විමසනවා. කොහොමද ඒක හිතන්නේ කියලා. එතකොට වික්ෂුන් වහන්සේලා කියනවා ජාති ප්‍රත්‍යයෙන් තමයි ජරා මරණ වෙන්නේ කියලා. එතකොට භවපත්‍යෙන් ජාතිය වේයයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මහණෙනි භවපත්‍යෙන් ජාතිය වේද නොවේද? දැන් ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ කියලා දේශනා කළ තථාගතයන් වහන්සේ අහනෝ මේ භික්ෂුන් වහන්සේලාගෙන් නැවතත් විමසලා අහනවා මේක මෙහෙමද කියන එක. ඒතර භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ඔය බුදුහාමුදුරු කිව්ව විදිහටම ඒ භවපච්චේ මේක ඇති වෙනවා කියලා ජාතිය. එතකොට දැන් එහෙමනම් මේ භවයේ ඇති වෙන්නේ මොකෙන්ද කියලා අහනවා. එතකොට උපාදානේ, එතන උපාදානිය ඇති වෙන්නේ තණ්හාවෙන්, තණ්හාව ඇති වෙන්නේ වේදනාවෙන්. එතකොට දැන් අපි දන්නවා මේ තණ්හාව ඇති වුණාම තණ්හාවෙන් අපි තණ්හා උපාදාන භව ජාති කියලා එක පැත්තකට යනවා. අනිත් අතට මේ තණ්හාව නිසා අපි මේ ආහාරයන් හැදීම කියන එක ඒ විදිහට කරගෙන යනවායි කියන එකත් මෙතෙන්දි පෙන්නනවා. ඊළඟට මේ ස්පර්ශපත්යෙන් වේදනාව වෙනවායි කියන එක එහෙමද නැද්ද කියලා. එතකොට ඉතින් විෂ්ණු වහන්සේලා එහෙමයි කියලා කියනවා. එතකොට ඊළඟට මේ ආයතන හේතුවෙන් තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඊළඟට ආයතන ඇති වෙන්නේ නාම රූපපත්යෙන්. එහෙමද නැද්ද කියලා අහනවා. එතකොට නාම රූපපත්ය නිසා ආයතන හය වෙනවා කියලා තථාගතයන් ඒ විෂ්ණු වහන්සේලා දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. විඥානපත්යෙන් නාම රූප, සංස්කාරපත්යෙන් විඥාන, අවිද්‍යාපත්යෙන් සංස්කාර. මේ විදිහට ප්‍රශ්න නැවතත් විමසලා ඇහුවාම ඒ භික්ෂුන් වහන්සේලා ඒක ඒ විදිහයි කියන එක ප්‍රකාශ කරනවා. එතකොට මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මැනවි මැනවි මේ වෙනයි ඒ භික්ෂුන් වහන්සේලාත් එහෙම කියනවා මමත් එසේම කියනවා. මෙසේ මේ හේතුව ඇති කල්ලි මේ ඵලයේ මොහගේ උත්පත්තියෙන් මේ ඵලයේ උපදී නම් අවිද්‍යා ප්‍රත්‍ය කොට සංස්කාරෙ විදිහම අනිවාර්යෙන්ම පේනවා මෙතන රහතන් වහන්සේලා අනිත් හාමුදුරු රහතන් වහන්සේලා එතන හිටියයි කියන එකේ සංස්කාරපටිච්ච සම්පාදයේ සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත භික්ෂුන් වහන්සේලා. සංස්කාරපත්තෙන් විඥානෙ, විඥානපත්තෙන් නාම රූප, නාම රූපපත්තෙන් ආයතන, ආයතනෙන් ස්පර්ශය, වේදනාව, ඒ නිසා තණ්හාව, තණ්හාව එතකොටන භවේ, භවේ නිසා මේ ජාතිය වෙනවයි කියලා, මේ දුක් රාසින්ගේ හට ගැනීමයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ අවිද්‍යාවේ ඉතිරි නොකර ගැනීමක්, සංස්කාරය නිරුද්ධ කිරීමක්, නැති කිරීමක් වෙද්ද සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙනවා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වෙනවා. නාම රූප නිරෝධයෙන් ආයතන 6 නිරෝධ වෙනවා. ඊළඟට ස්පර්ශ නිරෝධය, වේදනා නිරෝධය, උපාදාන නිරෝධය, භව නිරෝධය, ජාති නිරෝධය. මේ නිසාම ජරා මරණ ශෝක පරිදේවයන්ගේ නිරෝධය වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. නැවතත් තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළා අහනවා ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේයයි කියලා මෙහෙම කියනවා. මහණෙනි ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේද නොවේද? කොහොමද හිතෙන්නේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මේ ජාති නිරෝධයෙන් ජරා මරණය නිරෝධ වෙනවා කියලා. ඒකට ඒක හුඟ දෙනකොට පැහැදිලි මේ ඉපදුනොත් තමයි අපිට දුක තියෙන්නේ. ඉපදුන්නේ නැත්තම් මෙහෙම මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉපදුනොත් තමයි අපි ජරාවට යන්නේ. ඒ නුනොත් තමයි අපි ව්‍යාධියට යන්නේ. ව්‍යාධි වෙලා ජා වෙලා තමයි අපි මේ මරණයටපත් වෙන්නේ. ඒකට જાතියක් නැත්නම් කෙනෙකුට හොඳට පැහැදිලි වෙනවා මේ ජරාව, ව්‍යාධි, මරණය කියනවා සිද්ධ වෙන්නේ නැති කියලා. එතකොට ඊළඟට මේ જાති නිරෝධය ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? භව නිරෝධය වීමෙන් තමයි જાති නිරෝධය කියන්නේ. ඒ කියන්නේ මම එකතු කරගත්ත දේවල්, මම පුරුදු කරගත්ත දේවල් තියෙනවනේ මං අල්ලගෙන. දැන් භවයේ කියන එකේ ලක්ෂණය තියෙනවා අපි මේ ප්‍රාර්ථනා කරනවා. භවයේ තියෙන ලක්ෂණයක් තමයි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනේ ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියනවා. ඒ කියන්නේ මේ ප්‍රාර්ථනා කරනවා මම කලින් අද කෑමක් කෑවොත් මම ඕක හෙට ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒ වගේ ප්‍රාර්ථනාවක් තියෙනවා අපි. එහෙම ප්‍රාර්ථනා කරනවා ඊළඟට ග්‍රන්ථය කියලා කියන්නේ මම මේක ගැට ගැහිලා, ඒ කියන්නේ මට මේක ගලව ගන්න බෑ, මං අද කාපු කෑම රසයි මට මේක හෙටත් ඕනි තරමට මම මේක තදින් බැඳිලා තියෙනවා. ඒක සඳහා මම වැඩට යන්නත් කැමතියි, රස්සාවට යන්නත් කැමතියි, මොකද මේක පවත්තන්න. එතකොට ඊළඟට අபிසංකාරාකාය සංකරන්ති කියන්නේ අර ඒ විදිහට අපි කයක් සකස් කරගන්න. ඉතින් ඒ කය සකස් කිරීම තමයි අර විඥානයේ අර මේ ගර්භාෂයේ මේ විදිහට ඒකත් එක්ක සම්බන්ධ වෙලා අර උත්පත්ති කියන එක ඇති වෙන්නේ. ඒක භවය නිරෝධ වෙනවා නම් කවදා හරි අපිට ජාතියක් පවතින්නේ නැහැ. එතකොට භව නිරෝධ වෙනවා නම් කොහොමද නිරෝධ වෙන්නේ? උපාදාන නිරෝධ වෙනවා නම් තමයි භවය නිරෝධ වෙන්නේ. තථාගතයන් වහන්සේ නැවතත් අහනවා කොහොමද භව නිරෝධ වෙන්නේ, උපාදානය නිරෝධ වුණොත්ද නැද්ද කියලා. එතකොට භව නිරෝධයේ උපාදාන නිරෝධයෙන් කියන එක භික්ෂු මහන්සියලා ප්‍රකාශ කරනවා. එතකොට වේදනා නිරෝධ වුණොත් උපාදාන නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධ වුණොත් තමයි වේදනාව. දැන් අපි මේක භාවනා කරනකොට හොඳට කල්පනා කරන්න ඕනේ මේ එකින් එකට මේ අනිත් පැත්තට තථාගතයන් වහන්සේ මේ කිව්ව විදිහට තමන්ගේ මනසින් තමන් විමසලා බලන්න ඕනේ. මේ භාවනා කරන්න පුළුවන් කොටස් තමයි මේ තථාගතයන් වහන්සේ මේව පෙන්වන්නේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවද නැද්ද කියන එක තමන් කල්පනා කරන්න ඕනේ. ඒ පටිච්චසමුපාදේ හරිය වැදගත් මේ ඉස්සරහටයි පස්සටයි දෙපැත්තට ওই විදිහට ගමන් කරන එක. එතකොට දැන් අවිද්‍යාවෙන් දැන් අනිත් පැත්තට යනවා වගේම ඒ ಜಾති ඉඳන් අපි අනිත් පැත්තටත් යන්න ඕනේ. එතකොට වේදනා නිරෝධය වෙන්නේ ස්පර්ශ නිරෝධය. මට ස්පර්ශයක් කොයිම ආකාරයකින් වත් දැනෙන්නේ නැත්තම් අර අපි ඉස්සෙල්ලක් කතා කළා ස්පර්ශයෙන් අපිට වේදනාවක් ඇති වෙලා මේ වේදනාවන් අපි නැවතත් අර සංඥාවෙන් අල්ලගෙන නැවත නැවතත් අපි මේ පවත්වන්න උත්සාහ කරනවා මේ දේ ගැන. නැවත නැවතත් විඥානය සෝමනස්ස පවිචාරයන් කරමින්, දෝමනස්ස පවිචාර මොන ආකාරයට හෝ වේවා පවිචාරයන් කරමින් නැවත නැවතත් මේ වේදනාව අපි ඉස්සරහටම ගෙනියන. ඒ කියන්නේ රාගසල්ල, දෝෂසල්ල ඔක්කොම දේවල් සඳහා අපේ ගමන් කිරීම අපිම මේ අපේ දෘෂ්ටියින් අනුව අපි කරගෙන යනවා. ඉතින් කොයි වෙලාවකරි ස්පර්ශ නිරෝධය වෙනවා නම් මෙතනින් එහා පැත්තට මොකක්වත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර සංඥාව නිරෝධ වීමෙන්ම තමයි අපිට ওই ස්පර්ශයන්ගේ නිරෝධයන් කියනවා අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ආයතන 6 නිරෝධ වෙනවා නම් තමයි මේ ස්පර්ශ නිරෝධය වෙන්නේ. දැන් නාම රූප නිරෝධය වෙනවා නම් තමයි මේ ආයතන 6 නිරෝධ වෙන. ඉතින් බුදුහාමුදුරුවෝ නැවතත් අහනවා ඒක එහෙමද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒක එහෙමයි කියන එක දේශනා කරනවා. ඊළඟට මේ නාම රූපේ නිරෝධය වෙන්නේ මේ විඥාණය නිරෝධ වීම. විඥාණය නිරෝධ වෙන්නේ මේ සංස්කාර නිරෝධ වීම. සංස්කාර නිරෝධ වෙන්නේ අවිද්‍යා නිරෝධ වීම. එතකොට දැන් මෙතන අපි තව චුට්ටක් බලනවා නම් මේ සංස්කාර නිරෝධය කියන එක දැන් අපි මේ අද සාකච්ඡාවේදී මෙතනින් එහාට අපි යන්නේ නැහැ මේ සූත්‍ර දේශනාවේ. අපි මේක දවස් දෙකකින් තමයි කරන්න වෙන්නේ. මේක බොහොම දිගයි. දැන් මේ සංස්කාර නිරෝධයක් කොහොමද වෙන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ සංස්කාර නිරෝධය ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ සප්ත බොජ්ජංගේ හේතු කොටගෙන. හොඳට මතක තියාගන්න ඔය ආහාර ප්‍රශ්නේදී ඔය ආහාර හතරෙන් තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය. මේ මනෝ සංචේතන ආහාරය කියන එක නැති කරගන්න නම් ඒ සඳහා අපි සුඛපටිපදා දන්දා විඤ්ඤාව කියන එක වඩන්නට වෙනවා. ඒ සුඛපටිපදා දන්දා විඤ්ඤාව වැඩි වීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඔය සංස්කාරයන් කියනව ඇති වෙන එක නවත්වා ගන්න. මේක ටිකක් අපි යන්තම් බැලුවොතින් මෙතන තියෙනවා මේ තුන්වෙනි ධානය අපි වඩනවා. මේ තුන්වෙනි ධානයේ වැඩුවාම මේක නිසා තුන්වෙනි සතිපට්ඨානය වැඩෙනවා. දැන් අපි අර සුඛ වේදනාව කියන තුන්වෙනි ධානයේ තියෙන සුඛිය සහිතව අපි සමාධියක් තියෙනවා. සිහියකුත් පවතිනවා යම් ආකාරයකට. හැබැයි සිහිය සම්පූර්ණයෙන්ම පිරිසුදු භාවයක් නැහැ. මොකද සුඛය තියෙනකොට අපිට දුකක් නැtei කිනාගේ හැඟීමක් තියෙන්න පුළුවන්. එතකොට ඇල්මක් තියෙන්න පුළුවන්. එතකොට දැන් තුන්වෙනි සතිපට්ඨානය අපි පවත්වනවා. ඒ කියන්නේ චිත්තානුපස්සනාව. මේක පවත්නකොට මේක නිසා අපි මේ තෙවෙනි විහාරයට යනවා. මේ කියන්නේ ආර්ය විහාරය. ඒ කියන්නේ පළවෙනි පාරයි දෙවෙනි පාරයි යා භාවිතා කළා. දුක්ඛපටිපදා දන්දාබිඤ්ඤාව දුක්ඛපටිපදා කිප්පාබිඤ්ඤා කියන ඒවා භාවිතා කළා. එයා ආර්ය පුද්ගලයෙක්. ඒ කියන්නේ සෝවාන් ඵලලාභියෙක් වගේ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා මේ ආර්ය විහාරයේ සහිතව තමයි දැන් ජීවත් වෙන්නේ. ආනාපාන සතියටත් කියනවා අරිය විහාරය කියලා. මොකද ඒගෙනුත් ඒ දේවල් සිද්ධ වෙන නිසා මේ අරිය විහාරය කියන කංගාක් වෙලාවට මාර්ගඵලයෙන් සහිතව තමයි එතන තියෙන්නේ. මේ ආර්ය විහාරය භාවිතා කිරීම නිසා මේ තෙවිනි සම්‍යක් ප්‍රදානය පවතිනවා. නූපං කුසල් උපදවීම සඳහා. ඒ කියන්නේ සෝවාන් ඵලලාභියාගේ මාර්ගඵලයන් සෝවාන් වෙලා නම් සකෘදාගාම ඵලයාගේ සකෘදාගාමියාගේ ශ්‍රද්ධාවන් පවත්වන්න. එහෙම නැත්නම් සකෘදාගාම වෙලා නම් අනාගාමියා පුද්ගලයාගේ ශ්‍රද්ධාව පවත්වන්න ඇති කරගන්න. අනාගාමි වෙලා නම් රහතන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනෙක් උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම කුසල් නිපදවීම තමයි මෙතෙන්දි කරන්නේ. මේ සඳහා උත්සාහ කරනකොට මේ තෙවිනි ආශ්චර්ය අද්භූත ධර්මීය කියන එක. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන එක මේ පුද්ගලයා දකිනවා. ඒ දුක්ඛ නිරෝධ සත්‍ය එයා මුලින්ම දැකලා තියෙනවා. දැන් තව තවත් හොඳට දකින්න. මේ දුක්ඛ නිරෝධ සත්‍ය දකින්න දකින්න එයාට දැන් ප්‍රඥා දිෂ්ඨානයක් ඇති වෙනවා. ප්‍රඥා දිෂ්ඨානය කියලා කියන්නේ මතක ඇති ධාතු විභංග සූත්‍රයෙන් බලපු අයට. ඒ කියන්නේ අපි මේ ඔක්කොම දේවල් මේ ධාතු ඔක්කොම අයින් කරන්න පටන් ගන්නවා මනසෙන්. මේ රූපය මේ සම්බන්ධයෙන් අපි කියන්නේ අපි ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු මේ ධාතු හතරයි. ආකාශ ධාතු විඥාන ධාතු මේ ධාතු ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා යා ප්‍රඥාවක් පවත්වනවා. ප්‍රඥාව මේ විදිහට පැවැත්වීමෙන් මේ පුද්ගලයා මනස ඉහළම ධානයෙන් ධානයට ගමන් කරලා මේවා එකක්වත් මම ඉන්නේ මේ කියන ප්‍රඥාවට යාගේ ඇති වෙලා තියෙනවා. එයා කොටිම කියනවා කිසිම දෙයක් සකස් නොකරන තත්වයට ගිය පුද්ගලයෙක්. මේක නිසා මේ වීර්ය සමාධිය කියන එක ඇති වෙනවා. මේ වීර්ය සමාධියෙන් මේ සප්ත බොජ්ජංගයේ කියන එක ඇති වෙනවා. මේ සප්ත බොජ්ජංගේ මුදිතා අප්‍රමාණයට ගමන් කරනවා. මේක තමයි මේ කබලිකාර ආහාර ප්‍රත්‍යයෙන් මනෝ සංචේතන ආහාරයේ කරුණු 10ට විරුද්ධව තියෙන ඒක නැති කිරීම පිණිස වැඩි යුතු ප්‍රතිපදාවෙන් ඇති වෙන දේවල්. මෙතෙන්ද සප්ත බොජ්ජංගේ තමයි ඇති වෙන්නේ. මේ මුදිතා අප්‍රමාණයට යනවා. ඒ සප්ත බොජ්ජංගේ ඇති වුණාම ඒක නිසා අපිට මේ සංස්කාරයන් කියන ඒවා කරන්න ඕන කමක් නැති වෙනවා. ඇයි අපි සංස්කාරයන් කරන්නේ? අපි මුලින් කතා කළා අර ස්පර්ශයක් ඇති වෙලා ඒකෙන් වේදනාවක් ඇති වෙලා ඒ වේදනාව මම සංඥාවෙන් දැනගත්තා කියලා. ඒ සංඥාවෙන් මම මේක දැනගත්තාම මේ දේ මගේ නෙවෙයි කියලා හිතෙනවන සංඥාවෙන් චේතනාවක් වෙනවා. ඒ චේතනාවෙන් ඇතිවෙන දේ මගේ නෙමෙයි කියලා, ඒ කියන්නේ සංස්කාරයේ අනත්තා කියන හැඟීම ඇති වෙනවා නම්, ඒ කියන්නේ බොජ්ජංගේදී ඇති වෙන්නේ අන්නේ දේ. මොකද බොජ්ජංගේදී මේවා මම නෙමෙයි මගේ නෙමෙයි කියන தත්වයට ගෙනහිල්ලා තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද අර හතරවෙනි ධානයට යනවනේ. හතරවෙනි ධානයට ගිහිල්ලා උපේක්ඛාවට යනවා. ඒ උපේක්ඛාවෙන් ඒ පුද්ගලයා ඒ උපේක්ඛාව සහිතව කල්පනා කරනවා, මේ උපේක්ඛාව කියන එකේ අස්තංගමී කියන එක බලනවා. නැතිවීම කියන එක. ඒ අස්තංගමී බැලීම හේතු කොටගෙන එයාට පේනවා මේ මේකත් නැති වෙන දෙයක් කියලා. ඒ සංස්කාරයට එයාගේ කැමැත්තක් නැති වෙනවා. එතකොට ඒ සංස්කාරයටත් ඒ පුද්ගලයාගේ සම්පූර්ණයෙන්ම අනත්තා කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ සංස්කාරේ නිත්‍යභාවයක් නැතිව හේතු කොටගෙන ඒ විඥානේ ඒක හේතු කොටගෙන පැවැත්වීමක් ආධාර කරගන්නේ නැති වෙනවා. විඥානේ පවත්තන්නේ නැතිකොට එහෙමනම් මම මොකටද විඥානේ? ඒ කියන්නේ මම හදන බඩුව කැඩෙනවා නම් මම ඒක හදන්නේ මොකටද? අපි හිතමු දැන් වඩු බාස් කෙනෙක් ඉන්නවා කියලා. මේ වඩු බාස් පුටු හදනවා, මේස හදනවා. මේවා එක එක කෙනා අරගෙන යනවා. හදන හදන එක අරගෙන යනවා. ඒක තමයි අර මම නෙමෙයි මගේ නෙමෙයි කියන්නේ. මේක එක එක කෙනා දෙන්නේ. ඒ වගේම මේ වඩු බාස් දකින්න පස්සේ දවසක මේ හදපු හදපු පුටු මේ තෑනි තෑලි තුළ කැඩිලා ඒව කැඩිලා විදිලා ගිහිල්ලා ලී කෑලි ඒ විදිහට තියෙනවා කියලා. දැන් මෙයාට පේනවා මේව මගෙත් නෙමෙයි හදපු ඒවත් කැඩිලායි කියලා. එහෙමනම් මම මොකටද හදන්නේ? මේ එකක්වත් මට නෙමෙයි, මේ ඔක්කොම අනිත් අයට. මේ එහෙම බඩු වාස් කෙනෙක් ගැන කල්පනා කරන්න. හදන හදන පුටුව අනිත් අය අරගෙන ගිහිල්ලා ඒවත් කැඩිලා. එහෙමනම් මම මොකටද හදන්නේ කියන එක කල්පනා වෙනවා. ඒ වගේ මේ සියුම් තත්යකට තියෙන්නේ මනස. එහෙමනම් එයාට ඒ සංස්කාරයේ අනත්තාව කියන අනත්ත తත්වය වැටහෙනකොට අර බොජ්ජංගේ වෙන්නේ ඒකයි. ඒ අනත්භාවය ඇති වෙන්න එහෙමනම් එයා කල්පනා කරනවා මේ සංස්කාරය කියලා කියන්නේ මොකද්ද? මේවා සංඥා සංස්කාර. වේදනාව මේ ආකාරයේ කියලා දැනගත්ත සංඥාවෙන් ඇතිවෙච්ච සංස්කාරය. මේව මගේ නෙවෙයි නම් මම මොකටද හදන්නේ? අර වඩු බාස්සත් කවදා හරි සිතේවි මේ හදන හදන එක කැඩෙනවා නම් හදන හදන එක මගේ නෙවෙයි නම් මම මොන කෙහෙමටද මේ පුටු හදන්නේ කියලා. අන්න ඒ වාගේ මේ සංඥා සංස්කාරය ගැන, ඒවා චිත්ත සංස්කාර. ඒ චිත්ත සංස්කාරය මම මොකටද පවත්න්නේ කියන හැඟීම ඇති වෙනවා. මෙහෙම පවත්න්න ඕනේ නැත්තම් ඒ කියන්නේ යාගේ අර මනෝ සංචේතනාවට තියෙන චන්දරාගය කියන එක යාගේ බැහැලා යන. ඒ චේතනාවට යාගේ චන්දරාගයක් නැති වෙනකොට අර ඒක හදන්න උදව් උපකාර වෙච්ච සංඥාව ගැන විඥාණය අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිඵල අපි ගාක් වෙලාවට ප්‍රතිඵලයට නැරෙන්නේ. දැන් අපි රස්සාවල් කරන්නේ ඉගෙන ගන්නෙ හොඳ රස්සාවක් හම් වෙයි කියලා. ඒ කියන්නේ ප්‍රතිඵලේ බලාගෙන. අන්න ඒ වගේ අර සංඥාවෙන් හැදෙන මේ චේතනාවට මට ඇතිපලක් නැහැ කියලා හිතෙනවා. ඒකට චන්දරාගයයන් කොට විඥාණය අතෙන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ සංඥාවට යන්නේ නැති වෙනවා. එතකොට දැන් බලන්න ඒ සංඥාව නැති වෙනකොට අපි සංඥාවේ මොනවද දැනගත්තේ? අපි ඉස්සෙල්ලා කතා කළා මේ වේදනාව තමයි අපි මේ ආකාරද මේ ආකාරද කියලා දැනගන්නේ. අර ලුණු දාලා අපි කතා කරේ ලුණු දාලා පොඩ්ඩක් බලනවා මේක රසද ඒකාන්ට කියලා. දැන් මේ සංඥාව ගැනත් එච්චර උනන්දුවක් උපකාරයක් නැහැ. මොකද අර චේතනාව වැඩක් නැති නිසා සංඥාවත් සලකන්නේ නැහැ විඥාණය බැලුවාම. එතකොට ඒ වගේම එහෙමනම් මේ වේදනාවට සැලකීමකුත් නැහැ. මොකද මේ වේදනාවෙන් ඇති පළකුත් නැහැ. අර ලුණු දාලා බලලා මේක කොයි එක වුණත් එකයි. ඒක නිසා ඒ වේදනාවට විඥාණය යන්නේ නැහැ. ඉතින් මේ නිසාම තණ්හාව නැති වෙනවා නේද? තණ්හාව නැතිනම් අපිට අර විඥානේ අල්ලන්න පුළුවන් කමක් තියනවද රූපයක් ගැන? රූපයක් ගැනවත් වේදනාවක් ගැනවත් බලන්න මේක අනිත් පැත්තට එන හැටි ලස්සන්ට. අපි අර විඥානේ අනිත්‍යභාවයේ යම් ප්‍රමාණයකට දැනෙනකොට අපි උන්න සංස්කාරය අතහරින්න. සංස්කාරය අතහරින්න අතහරින්න අපි මනෝ සංචේතනාව අතහරින්න. මනෝ සංචේතනාව අතහරින්න අතහරින්න අපි සංඥාව අතහරින්න. සංඥාව අතහරින්න අතහරින්න අපි ඒ වේදනාව අතහරිනවා. වේදනාව අතහරින්න අපි ඊළඟට අර රූපය ගැන තියෙන දේ අපි අතහරින් පටන් ගන්නවා. ඒ නිසා අපි මේ ඉපදීමක් කියන එකක් ගැන හිතන්නේ නැහැ. එතකොට මේක වෙන්න නම් මේ හතරවෙනි පාරෙන් ගිය වැඩෙත් සිද්ධ වෙන්නම ඕන. ඒ කියන්නේ විඥානාහාර පැත්තෙන් ওই අනිත්‍යයි කියන එක හොඳට දැනගන්න දන්න. එතකොට සමුදය ස්තංග මේ දකින්න අර හතරවෙනි ධානයේ තත්යෙන් ගිහිල්ලා සත්බොජ්ජංගේ ඒ පුද්ගලයා සමුදයස්තංගෙම දකින්න මේ ක්‍රියාවලිය නවත්තන්න පටන් ගන්නවා. ඒක නිසා ආපහු නැවත මරුණට අර කබලිකාර ආහාරයකට විඥාණය ගිහිල්ලා හේතු වෙන්නේ දෙයක් ඇත්තේ නෑ එතනින් එතනින්ම ඒක ඉවරයි සංස්කාරයන් සම්පූර්ණයෙන්ම නිරෝධ වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහටයි මේක තියෙන්නේ. මේක හරිය ගැඹුරු ඉතින් ගොඩාක් දුරට කියන්න වෙනවා මට පුළුවන් තරමක්ම සඳහන් කළා. අපි හැමනම් අපි ඉතුරු කොටස ඊළඟ දවසේ බලමු සාකච්ඡාවට. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවද
ડોક્ટર? මේ මාව කතා කරන්න මොකද මේ ડોક્ટર කාලේ අපිට යන්න බැරි නිසා මේ ප්‍රශ්න මේ ડોક્ટર සාමාන්‍යයෙන් ඒ අරමුණක් ඔස්සේ මේ විඤ්ඤාණය මේ වෙන්නේ මොකද? දැන් මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සුමාන තුනකට විතර ඉස්සලා පොඩි මේ මීයෙක් ආව අපේ ගෙදර ඇවිල්ලා කියලා. ඉතින් ওই මීයා කරදරයක් කරේ නැහැ. ඉතින් එහෙම දුව දෙය හිටිය මම නම් දැක්කේ නැහැ. අර ගෙදර කීප දෙනෙක් දැකලා තිබුණා. ඊයේ ඇව්ව අපේ කාමරේට ආවා. ඇවිල්ලා ඌ ඇඳ උඩයි ඇඳ වටේයි හැමතැනම කරගෙන ගියාම මට ඇත්ත වශයෙන්ම ડોક્ટર මූ ගැන අනුකම්පාවක් තියෙන ඌත් මේ ආහාරය හොයාගෙන ආවේ කියලා. නමුත් ටිකක් බයකුත් ඇති වුණා. මොකද මූ හදිසියට මේ තිල්ලේ දැටි වී කියනවනේ ඔයකුත් ඉතින් මීයා ගැන කතන්දර ගියා. නමුත් මට තේරුණා දැන් ඊයේ රෑ මම කාමරේ හිටගන්න නැතුව ඇවිල්ලා බුදු කාමරේ ඉඳගෙන හිටියා. එළි වෙනකම් විතර මේක ගැන භාවනා කරලා ඉතින් මට තේරුණා මම මේ විඤ්ඤාණය පවත්න්නේ මීයා ගැනයි කියලා. ඊට පස්සේ දැන් අද හවස ඌව අල්ලලා ගිහිල්ලා ඈත ගිහිල්ලා පාකේට දැම්මා. මගේ අර සන්නිල්ලෝල දෙන්නයි මහත්තයා එක්ක වෙලා ඌව අල්ලුවා. අල්ලලා ඉතින් බණින්සල්ට ගියාම බණින්වලු බණින්ස අහලා තියෙනවා අල්ලලා කන්දද අල්ලන්නේ කියලා ඔයගොලු අල්ලනවා කියනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් නමුත් මරන්න බෑ කියලා ඉතින් ඒක කරා. මට ලොකු සතුටක් දැනුනා. මොකද දැන් දසකුසලේ තියෙන භයානකම දන්න නිසා මේකෙන් මේ මේ වෙන මේ ඒක ડોක්ටර්ට සුංගක්ම පින් අපිට ડોක්ටර් මේක ගැන තරේම කියලා තියෙන නිසා දැන් හොඳටම හිතට වැදලා තියෙනවා. මේ කිසිම මේ මේක අපේ වාසියට දැනට කරොත් ඊළඟට ආත්ම ගානක්ම මේකෙන් දුක් විඳින්න වෙනවා. මේ අපි යන පාරට නිවන් මගට වැරදි කියලා. ඉතින් නමුත් ડોක්ටර් මට තේරුණා මගේ විඤ්ඤාණය මූ ගිහිල්ලා ඉන්නකම් ඌත් එක්ක හිටියේ.
ඒක එහෙමම වෙන්න ඕනිනේ. ඒක එහෙම නොවනව නම් තමයි පුදුම. මනෝ සංචේතන ආහාර ගැන අපි කතා කරා. මනෝ සංචේතනාවෙන් අපි බයෙන් නේද අගතියට යන්නේ? ඒ මනෝ සංචේතන ආහාරයේ කෙලවර තියෙන්නේ මොකද්ද? බයෙන් අගතියට යනවා. මොකද්ද වෙන්නේ? අපි ශරීරයයි අපි පවත්තන්න උත්සාහ කරන්නේ. පොඩි කාලේ අර අර මේ එම්බ්‍රාවෝ කියන්නේ මේ කලලයට ගිහිල්ලා හිටිය සම්පත් වෙලා එතන තිබුණානේ අපිට. එතන විඤ්ඤාණය එතන බැස ගැනීමක් වුණානේ නේද? ඒ මොහොතේ ඉඳන් මේ දක්වාම ඔය විඤ්ඤාණය විසින් මේ ශරීරය පවත්වන්නම තමයි උත්සාහ කරන්නේ. මේ තමන් හදාගත්ත මේ ශරීරය අනිත්‍යවත් ඇසුරු කරගෙන වේදනාවත් ඇතුරු කරගෙන මේක පවත්වන්නම තමයි උත්සාහ කරන්නේ. එතකොට දැන් මේකට මගේ විඤ්ඤාණය යන මේ විඤ්ඤාණය මෙහෙම යනකොට දැන් අර කිව්වේ අර ලෙඩ ගැන හිම වැටිනොයි කියලා. දැන් දන්නවා මේක නිසා මට මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ව්‍යාධියක් මට ඇති වෙන්න පුළුවන්. මේ ශරීරේ විනාශ වෙනවා. එතකොට විඤ්ඤාණී බය නැද්ද? විඤ්ඤාණී බයයි. මේක පවත්තන්න හදන්නේ જાතියට. දැන් මට ව්‍යාධිය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා මගේ මනස පවතිනෝ අර රූපය අල්ලගෙනම ඉන්නේ. කාගේ රූපේද? මීයාගේ රූපේ නෙමෙයි. මගේ රූපය අල්ලගෙන ඉන්නවා මම. මට පේනවා මේකට වෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන දේ තමයි මීයා. මීයා තමයි මගේ දුම්නසට කාරණේ. එතකොට ස්පර්ශ වෙන්නේ මොකද්ද? අර දෙවිනිය ස්පර්ශ ආහාර පැත්තෙන් එන එක. මම අල්ලගෙන ඉන්නේ මගේ රූපය. ඒක ස්පර්ශ වෙනකොට මම යන්නේ දුම්නසට. දුම්නසට හේතු වෙන්නේ මොකද්ද? මීයා. එතකොට දැන් මම මේ බයෙන් බය වෙලා මම ඉන්නේ අර මනෝ පවිචාරයේ දිගින් දිගටම පවත්තම. අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කළේත් ඕකම තමයි. ස්පර්ශ වෙනෝ ඒ ස්පර්ශයෙන් මේ දුක්ඛේමයි ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි හිතනවා සුඛය තමයි ස්පර්ශ වෙන්නේ කියලා. මේ මගේ ශරීරයේ සුඛක් හැටියට. හැබැයි ඒක තමයි අර ಜಾති වෙලා තියෙන දුක්ඛපත්තේටපත් වෙලා තියෙන මේ ශරීරයම තමයි අපි මේ නැවත නැවතත් මේ ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වෙලා යමක් හැදෙනවද? ඉතින් මගේ මේ දෝමනස පවිචාරයේ දිගින් දිගටම මම පවත්වනවා. මොකද මගේ මනසින් විඥාණයෙන් පෙන්නවානේ මට ලෙඩ හැදේ. මට ලෙඩ හැදේ මේ රූපය පවත්වා ගන්න බැරි වෙයි. ඉතින් මේක නිසා අපි ওই දුම්නසාගත ස්වභාවයෙන් අර ඕක පවත්වමින් ඉන්නවා. ඉතින් මේ බය සහිතව ඒක පවතිනවා. ඒක සාධාරණයි. ඒක අසාධාරණ ධර්මයක් නෙමෙයි. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන දේ තමයි අපි පවත්වන්න හදන්නේ. පුරුදු වෙලා තියෙන මේ රූපය පවත්වන්න. දරුවන් සරණයි.
ડોક્ટર ඒ වගේම ඉතින් යෝනිසෝ මනස්කාරයත් කරා. මේ අසුබ රූපයක් හදාගෙන මේ ජරාවක් හදාගෙන මහා මේක මේ කියන්නේ දේශ දේශෙන් වගේ නෙවෙයි. නමුත් මම දන්නේ කියන්නේ මට මම ඒක ධර්මයේ තියෙන විදිහට මම බැලුවා. ඉතින් මේ මේ මේක හදාගෙන නේද මේ මීයා තුගේ එක හදාගෙන ඌ කරදර වෙනවා. මමත් මේ මගේ එක හදාගෙන ඊට පස්සේ මගේ මේ දුවත් දුවගේ පවුල කට්ටියත් ඉන්නේ මේ දවස්වල අපේ ගෙදර. ඉතින් ඒවර ඒගොල්ලෝ ගැන තින ළමයි දෙන්න ගැන ටිකක් හිතතාව. ඉතින් ડોක්ටර් එකේ මගේ මේ ගමනේ දියුණුවක් ලැබිලා නැද්දෝ කියලා මට හිතෙන මේ මොකද මේ මේ බියක් ඇති වුණ නිසා මොකද මහත්යන නිදාගත්ත කාමරෙම බය නැතුව.
ඔව් ඒක ඒක ගැන එහෙම කලබලයකට පත් වෙන්න එපා. ගමනේ දියුණුව තියෙනවා. දියුණුව තියෙන නිසා තමයි මේක ගැන කියන්නේ. අර සිහිය තියෙනවා, කල්පනා කරනවා. ඒ මහත්යන නිදාගත්තයි කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් පිරිමි කට්ටිය ඕවට එච්චර බයක් වෙන්නේ නැහැ. කාන්තාවෝ හොඟක් කාලවලට ඉතින් එහෙම බයක් තියෙනවා ඒව ගැන. ඒ කියන්නේ දැඩිව ගන්න ගතිය වැඩිකම නිසා වෙන්න පුළුවන්. ඒ දෙය එහෙම එකක් තියෙනවා. ඉතින් මේ හැවය හැමෝම ඉතින් ඕක ජාතිය ඒ කියන්නේ සූපේ අල්ලගෙන මේක පවත්වා ගන්න ඉතින් පුදුමාකාර දැඟලිල්ලක් අපි කරනවා. ඉතින් ඔය මානසිකාරය කරලායි කිව්වට කොච්චර කරත් අනත්තා කියන එක ලැබිලා නැහෙනි. අනත්තා කියන එක කෙනෙක් තේරුම් ගත්තද ඒ කියන්නේ රහතන් වහන්සේ. ඉතින් එතනින් මෙහාට ওই ප්‍රශ්නිය තියෙනවා. යම් යම් ආකාරයකට මේක තියෙනවා. ඒක නිසා ඊයෝගේ දේවල් ගැන හිතලා ධර්මයේ ලැබුණාද නැද්ද කියන එක ගැන හිතන්න යන්න එපා. නිතරම හිතන්න ඕනේ මට තවත් මගේ මේ බය තියෙනවා කියන්නේ තවත් මට ගොඩාක් අවබෝධ වෙන්න තියෙනවා මේකේ. ඒකර මම මේකෙම දිගටම ගමන් කිරීමෙන් තමයි මට මේක ඉවරයක් කරගන්න පුළුවන් වෙන්නේ කියන එක කල්පනා කරන්න. මේ ධර්මයේ ඉගෙනගත්ත අය භාවිතා කළාය කියලා හිතන්න එපා. මේක පාරටම මේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා කියලා. එතකොට ඒ හැම ප්‍රශ්න විසඳීමක් වෙන්නේ නැහැ. අර හොඳකම තියෙන්නේ මෙහෙම දෙයකටත් මම බය වෙලා මගේ මේ තණ්හාව මේ තරමට මේ රූපේ හේතු කරගෙන පවතිනවාය කියන එක තේරුම් ගැනීමයි. අන්න ඒකයි වැදගත්කම. ඒක දකින්න දකින්න තමයි තණ්හාව දකින්න දකින්න තමයි කෙනෙකුට ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ සඳහා ශක්තිය අනාගත කාලයේදී ඉතින් ලැබෙයි. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? කතා
කරනවා. මට විඥානය මෞපුසකට බැසර ගැනීමක් වෙනවා කියලා කිව්වනේ.
ඔව්.
දැන් එතකොට ඒකයි ඒ විඥානය මේ සාති භික්ෂුව කියන විඥානයට වෙනස මොකක්ද?
සාති භික්ෂුවගේ විඥානයේ වෙනස තමයි සාති භික්ෂුව හිතනවා මේ විඥානය කියලා එකක් දිගට පවතිනවා. මේ දැන් හරියට පවතින විඥානය දැන් මෙතන ගිහිල්ලා ඊළඟ රූපයටත් තිබ්බා. විඥානය සකස් කළාය කියන එක නෙමෙයි. සංස්කාරපච්චේ හේතුව කරගෙන විඥානය සකස් වෙනවාය කියන හැඟීම නැතුව විඥානය කියන එකක් මෙහෙම පවතිනවා. එයා තමයි මේ කතා කරන්නේ, එයා තමයි මේ කියන්නේ, එයා තමයි මේ රස විඳින්නේ, අන්න එයා තමයි අතෙන්ටත් යන්නේ. නමුත් මේක මේ පටිච්චසමුප්පන්න ධර්මයක් කියන්නේ. ඒ කියන්නේ විඥානේ ඕන වෙලාවක සකස් වෙනවා. සංස්කාරයෙන් විඥානේ හසකස් වෙනවා. විඥානේ නාම රූපේ වෙනවා, නාම රූපයෙන් විඥානේ වෙනවා. මේ විදිහට මේක පෙරලි පෙරලි යන්නේ. එතකොට මේක බොහොම වේගයෙන් සිද්ධ වෙනවා. විඥානේ ඕන වෙලාවක එක් රූපයක් අල්ලගෙන ඉන්නවා. එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාරය. මේව අල්ලගෙන විඥානේ පැවතීමක් විතරයි තියෙන්නේ. කොයි වෙලාවකවත් හිතන්න එපා විඥානය ඒ කොන්ස්ටන්ට් එකක්, පර්මනන්ට් මේ පවතින එකක් කියලා. නිතරම හිතන්න අර සමාධි භාවනා සූත්‍රයෙන් ඉන්නේ මෙන්න මේ අවබෝධය තමයි. සමුදය අස්තංගම දැකීමෙන් එතෙන්දි පේනවා මේක සකස් වෙන දෙයක් කියන එක. අන්නේ සකස් කරන දෙය කියන හැඟීම යාට තිබුණේ නැහැ. අන්න ඒක තමයි ඒ වෙනස තියෙන්නේ. සාමාන්‍ය පුද්ගලකට හිතෙන්නේම මේක මේ විඥානීය කියන එකක් මෙහෙම පවතිනවා කියලා. සකස්සන අර්ථයක් තොරව විඥානයේ පවතීමයි කියන එක තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මනෝට ප්‍රශ්නයක් තියෙනව නේද?
ඔව්. එහෙම අර ලලිත් කයින්දවසි විස්තර කරන්නේ මේ දුක්ඛ පටිපදා ගන්ධා සංදාපිට්නා කියලා අර ඒ මාර්ගයේ පහකින් කල්ප පහකින්.
ඔව්.
එතකොට අද විස්තර කරේ මේ සුඛ පටිපදා කිප්පා විඥා කියන එක.
සුඛ පටිපදා දන්දා විඥාව.
දන්දා විඥා. එතකොට මේක දැන් මේ අපි කබලින්ක ආහාර බලනකොට මේ පාරවල් මාරු වෙනවා කියනවා. පළවෙනි පාරය ඒ කියන්නේ එක පාරක අපි යනකොට යනකොට ඒ මේ ඒ අර හතරක් තියෙනවනේ ඒ හතර මාරු වෙන එහෙම එකක් සත්‍යයක් තියෙනවනේ.
ඔව් ඒක ධානය ලැබීම අනුව තමයි මාරු වෙන්නේ. පළවෙනියකින් ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා මෛත්‍රියන් අප්‍රමාණයට ඒවක සිද්ධ වෙනවා නම් එතකොට අර දෙවෙනි පාරට ඒක ගමන් කිරීමක් තියෙනවා. ඒ පාරවල් ඔය නරක පාරවල් හතර එකක ගියාම අනිත් තුනේ අපි යනවා වගේම අනුපිළිවෙලට මේ අනිත් ඔය පටිපදා හතරනුත් එක පාරක ගිහිමින් තමයි ඊළඟ දෙවෙනි පාරට යන්නේ. දෙවෙනි පාරෙන් තුන්වෙනි පාරට, තුන්වෙනි පාරෙන් හතරවෙනි පාරට ඒ විදිහට ඒ වෙල යනවා. ඔය හතරවෙනි පාර තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන පාර.
ඒතුළයි දෙකනේ අපි පාරවල් හතරම යවෙන්න ඕනේ.
රහත් වෙන්න යවෙන්න ඕනි. පළවෙනි මාර්ගඵල ලබන්න හතරම යවෙන්නේ නැහැ. නමුත් රහත් වෙන්න නම් ඒ හතරෙන්ම මේ ගිහිල්ලා දෙක තියෙන්න ඕන. ඉතින් කවක ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කරනකොට තමන් දන්නේම නැහැ ඔය යනවා. ඔය තනින් තනින් යන්න පටන් ගන්නවා. ඉපටිපදාවන් මාරු වෙවි යනවා. ඒක අරියට මගට බාර දෙන්න ඕගොල්ලෝ අර පළවෙනියෙන් පටන් ගන්න. දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාණයෙන් පටන් ගත්තාම අරියට මගත් එක්ක ඒ අරියට මගේ තියෙන මේ දේ තමයි තමාව අර අර පාරවල් ඔක්කොටම ගමන් කරවන.
මුලින් කියපු දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාණ කියන පාර ඒ කරුණු පහ ගන්න හිතලා ඊට පස්සේ කරන දේ තමයි ඉතුරු පාරවල් වල යාවෙන ඊට පස්සේ කියන එක ඉහිහෙට වුණාට.
තව
පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අර දැන් අර අද කරක් වෙනක් කතා කරේ අර මේ විඤ්ඤාණය අර ෆයින් ටූන් කරන අර දුරහ වන්න වගේ පොඩි පොඩි නැස්කම්.
ඔව්
අපිට එහෙම දැන් අපි සම්මුති වශයෙන් මරණවයි කියන්නේ අපිට එහෙම කරගන්න බැරි වෙනකොට සිද්ධ වෙන දයක්
මරණවයි කියලා කියන්නේ දැන් අපි දැන් බලන්න අපි මේ જાතියත් එක්ක අපි අල්ලගෙන පවත්තන්නේ මේ රූපයත් අල්ලගෙන පවත්තන්නේ හදන්නේ රූපයත් අල්ලගෙන විඥානය පවත්තන්න හැදුවට මේකට කොච්චර බාධාවන් තියෙනවද? ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා, දුක්ඛය, දෝමනස්ස, ශෝකය. එතකොට පහයි. උපායාස ප්‍රියංගේ විප්‍රයෝගයේ දුක්ඛය, අප්‍රිය සංපයෝග දුක්ඛ. ඔතන ඔය විදිහට කාරණා 8ක් තියෙනවා. එතකොට මට ඕනි එකයි රූපය අල්ලගෙන පවත්වන එක. හැබැයි මේ කාරණා 8කින් මට පහර දෙනවා. එතකොට මම මේ 8ටත් යන්න ඕනේ. මට දැන් මේක මෝහය නිසාවත් පවත්වන්න පුළුවන් කමක් නැහැ. මගේ තණ්හාවන් දුර්වලයි, මේක පවත්වන්න බැරි කමක් තියෙනවා. ඉතින් මේක අන්තිම දුර්වලತත්ති තමයි අර දාලා යන්නේ, අර අනිත් අය කෑ ගහද්දී යන්නේ, අනේ අම්මේ අනේ තාත්තේ යන්න එපා, අපිව දාලා යන්න එපා කියලා කියද්දිත් අර දාලා යන මේ මොනසයට ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ තණ්හාවකට ඒ තත්ත්වයකට පවත්තන්නේ තණ්හාව දුර්වලයි. ඒ දුර්වල නිසා ඒක පවත්තන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ මරණය සිද්ධ වෙනවා. ඉතින් ඒ ලුණු රහ කතාවේ තියෙන්නේ මොකද? එතන මේ සෝමනස්ස පවිචාර ඒව පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ අනිත් පැත්තෙන් එනේම ඔක්කොම දුර්වල බලයන් තියෙන්නේ. බලයක් නැහැ ඒක පවත්තන්න.
නලිත් මඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගමන.
ඇත්තම
ඉස්සර නලිත් ඉස්සර දේශනා වලදී මේ ප්‍රශ්නේ මට තිබුණා. දැන් මේකත් එක්ක හොඳට යරිත් දැනනවා. දැන් සාමාන්‍යයෙන් 99.9% අම්ම අපි මේ අපේ විඤ්ඤාණය රූපය අල්ලගෙන ඉන්නවා කියන්නේ නලිත් සම්දිස්සම දේශනා කරනවා. එතකොට ඒක නිකන් හිතලා බැලුවම නිකන් යම් කිසි ලෙවල් එකකට හරි තේරෙනවා ඒක එහෙම තමයි කියලා. එතකොට ලලිත් අපි දැන් භාවනාවක් වගේ දෙයක් කරනකොට විතරද, ඒ කියන්නේ ඒ වගේ වෙලාවකදීද හුඟක් වෙලාවට එක්තරම් වෙලාවකදී වේදනාව විඥානයේ වේදනාවක් ලගින්
ඉන්නවා? විඥානයේ වේදනාවට මාරු වෙනවා ඒකේ ඒ ස්පර්ශයෙන් ඇති වෙලා එක වෙනකොට. ඒ කියන්නේ රූපය හේතු කොටගෙන හරි තමන්ට ඒ වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාවට අපි යනවා. හැබැයි ඒ සඳහා නැවත නැවතත් අපි රූපය භාවිතා කරනවා නේද කියන එකත් කල්පනා කරන්න. රූපයෙන් තොරව, ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, ඒවයින් තොරව තමාට ලැබෙන වේදනාවන් මොනවද? ධානයේකට ගිහිල්ලා තියෙන ඒ වේදනාවන් ඇරුණාම කෙනෙකුට තියෙනවද ඕවයින් තොරව වේදනාව? එතකොට මේ
ධානයේකට එතකොට අර රූපය නැතිව ඒක තමයි අර අහුණම් වැදගත්ම නවයන් වෙන්නේ. අපි රූපය අල්ලගෙන අපේ විඥානේ අර වගේ වෙලාවක විතරයි අපි මේ වේදනාව අල්ලගෙන ඉන්නේ. ඒක හරිද නැත්තේ?
නෑ, අර රූපය තියෙන වෙලාවෙදිත් මං වේදනාව අල්ලගෙන ඉන්නවා. එතකොට රූපය හේතු කොටගෙන ඇති වෙන වේදනාව තමයි මං අල්ලගෙන ඉන්නේ. එතකොට කෙනෙකුට මේක වෙනස් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මං රූපය අල්ලගෙන ඉන්නවා, රූපයට ඒක ස්පර්ශ වෙමින් මගේ මේ පවිචාරයෙන් මට ඇති වෙනවා මේ වේදනාව නැවත නැවතත් මම උපදවනවා මේ වේදනාව. වේදනාව දිගටම පවතිනවා නෙමෙයි ස්පර්ශ වෙනවා මට වේදනාව උපදවනවා. මම මේ පවිචාර කරමින් ඒක ගැන සිතමින් මම නැවත නැවතත් උපදවනවා. මේ උපදවමින් මම මේක පවත්වාගෙන ඉන්නවා. එතකොට මේ 99.9%ම මේ පවත්වන්නේ රූපය ඇසුරු කරගෙන ඇතිවෙන්නා වූ වේදනාව. මේ වේදනාව ඇති වුනහම ඇති වෙච්ච මොහොතේදී මම මේ වේදනාව අල්ලගෙන ඉන්නවා. හැබැයි ඒකට ආධාරමුනේ රූපය නිසා නැවතත් මම අර රූපයට යනවා. එතකොට දැන් පේනවා මේක මුලට යනවා මැද්දට එනවා මුලට යනවා මැද්දට එනවා. ඉතින් වේදනාවෙන් ඊට පස්සේ අර ලුණු රහ බලනවා වගේ අර සංඥාවටත් යනවා. එතකොට ඒ නිසා චේතනාවත් යනවා. එතකොට මේවා අල්ල ගැනීම කියන එක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ 99.9 බැලුවහම පෙනේවි බොහොම කාලයක් තුල තමන් අර මේක පවත්වනවා කියලා රූපයේ ඇසුරුකට ගන්නවා. වේදනා සංඥා සංස්කාර ඒවා ඔක්කොම පවත්වගෙන ඉන්නවා. එතකොට ධානයන්ට ගියාම තමයි මේ පුද්ගලට අර හොඳ වූ දේවල් සම්බන්ධයෙන් මේ වේදනාව, මේ කියන්නේ රූපයෙන් තොරව වේදනාව පවත්වනවායි කියලා කියන්නේ විඥානය අනන්තයි කියන තැනට යන්න ඕන. ඒ දක්වා තමන්ත තියෙනවනේ මේ අපි කියන මේ ආකාශෝ අනන්තෝ කිව්වහම එතනත් ආකාශය සම්බන්ධයෙන් එක සියුම් රූපය. එතකොට එතනදිත් ඉන්නේ ඒක අල්ලගෙන. ඒ කියන්නේ 6 වෙනි ධානයට ගියාම තමයි අපි වේදනාවෙන් විතරක් ඉන්නේ. එතකොට වේදනාව අල්ලගෙන ඉන්නේ. බලන්න එතකොට ධාන වලින් ගත්තාම ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුත්ථ ධාන, ඊළඟට 5 වෙනි ධානයට එනකම්ම අපි මේ රූපය ඇසුරු කරගෙන තමයි මේක පවත්වන්නේ. එතනින් පස්සේ තමයි යන්න අර 6 වෙනි ධානයේ ඉඳගෙන ඔන්න එතකොට වේදනාවෙන් විතරක් පවත්වනවා. එතින්දිත් අපි වේදනාවෙන් ඒ ධානයෙන් අපි අයින් වෙන්නේ මේ වේදනාව කියන එක සකස් කළායි කියලා දැනගෙන. එතකොට ඊට පස්සේ තමයි ඔන්න සංඥාව අල්ලගෙන ඉන්න බලන්නේ. එතකොට බලන්න 7 වෙනි ධානයට යන්න ඕනේ වේදනාවෙනුත් අයින් වෙන්න. එතකොට මේ තරම් මේක ගැඹුරුයි. එතකොට මුල හරියදී හොඳට පේනවා ඇති කොයි තරම් දුරට ඒ රූපය අල්ලගෙන ඉන්නවද කියන.
තේරුම් ගන්නයි ඩොක්ටර්. මම ඇත්තටම මේ වැරදි ඒක තේරුම් ගන්න තිබුණා. දැන් තමයි ඒක පැහැදිලින්නේ. තේරුම් ගන්නයි.
තේරුම් ගන්න. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
අර මාලා කිව්වා වගේ අර දුක සහගත ස්පර්ශණි. එතකොට මට සිහියෙන් හිටියොත් තේරෙනවා ඒ වගේ වෙලාවකදී මනසේ නිකන් රැල්ලක් එනවා, දොම්මනස් රැල්ලක් හටගෙනීගෙන එනවා. මම හිතනවා ඒක දොම්මනස් පවිචාරය පටන් ගන්න හදනවා. එතකොට අර ඩොක්ටර් අනතුංග කිව්වනේ දුෂ්ටිගත වුණහන්දායි කියලා ඒක පවිචාරයකට ගියේ. එතෙන්දි මට මං හිතුවා මේ සුඛ සංඥාවක් සංඥාගත වෙලා ඒක හිතට බැහැගෙන දිස්තිගත වෙච්ච නිසාද මේ මනෝපවිචාරයට ගිහිල්ලා ජාති ජරා මරණ හදන්නේ කියලා. අර එහෙම මානසිකාරය කරලා ඒ දිස්ති කඩ කපා වෙනවා කියන්නේ මනෝපවිචාරය කරන නිසා.
ඔව් දැන් මුතන ප්‍රශ්නේ බොහොම හොඳයි. මේ ප්‍රශ්නේ අහපු එක දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? අර ඇත්තෙන්ම කියනවා නම් ওই කබලිකාර ආහාරයේ කෙලවර තියෙන්නේ ඡන්දයෙන් අගතියට යන්නේ අපි ජාතියට. එතනින් ඇති වෙන්නේ ඇත්තෙන්ම කියනවා නම් දුක්ඛයක්. දුක්ඛේ උපායාස කියන තුන තමයි ওই කබලිකාර ආහාර පැත්තේ ගියාම ওই දුක්ඛ සත්‍ය තුනක් ඇති වෙනවා. ජාති, දුක්ඛ, උපායාස කියන තුන. දැන් මේ අපිට ස්පර්ශ වෙනකොට ඇත්තෙන්ම කියනවා නම් ස්පර්ශ වෙන්නේ ඔන්න ওই ප්‍රශ්න තුන තමයි. ජාතියයි දුක්ඛයයි උපායාස කිනීම තමයි ස්පර්ශ වෙන්නේ. ඉතින් දුක්ඛය ස්පර්ශ වුණාම ඇත්තෙම කියනවා නම් අපිට සුඛයක් ඇති වෙන්න පුළුවන්ද? සුඛයක් කියලා එකක් ඇති වෙන්න බෑ. අපි හදාගත්ත සුඛයක් විතරයි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට පැහැදිලි වෙනවා මට ඇති වෙන්නේ ඇත්තෙම කියනවා නම් දෝමනස්සයට හේතු වෙන දේ තමයි මේකෙන් ඇති වෙන්නේ. නමුත් අපි වරදවා වටහාගෙන තියෙනවා මේක සුඛයි කියලා. දුක්ඛ ස්පර්ශ වෙලා කවදාවත් සුඛයක් ඇති වෙන්න විදිහක් නැහැනේ. දුක්ඛේම තමයි එතන තියෙන්නේ. එතකොට දැන් මේක හේතුණිය මොකද්ද? මේ මගේ මනෝපවිචාරයේ මේ විදිහට මේක සුඛයි කියලා මේ සෝමනස්ස පවිචාරයක් මට ඇති වෙන්නේ අර මගේ මමංකාරය නිසා, මගේ මෝහය නිසා මට ඇති වෙලා තියෙනවා මේක මගේ කියලා. ඉතින් මගේ කියලා මට දෘෂ්ටියක් ඇති වෙලා ඒ දෘෂ්ටිය විසින් ඇති කරනවා අර සුඛ වේදනාව ගැන තව තවත් හිතන්න. මොකද මේක දැන් මේක නිතරම මරන්න බලන ටැප් එක අරිනවා වගේ. ටැප් එක අරිනවා, මෙන් ටැප් එක වැහිනවා, වතුර නතර වෙනවා, වතුර නැතිවට ආපහු වතුර පම්ප් කරනවා වගේ. ඉතින් මේක ආපහු මේ වේදනාව මම හදන්න ඕනේ. ඒ වේදනාව නැවත නැවතත් හදනවා. මම හදන්න මම දෝමනස්සයට තමයි යන්නේ. වෙන ක්‍රමයකට වෙන දෙයක් හැදෙන්නේ නැහැ. ඒකනේ ඔය ස්පර්ශ ආහාරයෙන් අන්තිමට ද්වේෂයනි ඇති වෙන්නේ. ඒකේ කෙලවර තමයි ජරාවයි දෝමනස්සයයි කියන එක. ඒතකොට දෝමනස්සය තමයි ඇති වෙන්නේ. අපි මේ බව දන්නේ නැතුව නැවත නැවතත් මේක අපි මේ පවිචාර කරමින් මේක හදනවා. හදන්න හේතු වුණේ අර දෘෂ්ටිය. ඒ දෘෂ්ටියෙන් මම අල්ලගෙන තියෙනවා මේක මගේ කියලා. මේක ඇත්තම කියනවා නම් මේ මට පැහැදිලි කරේ සාම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේ පැහැදිලි කළේ මේක මේ විදිහට මේ දෘෂ්ටිය නිසායි මේ අපි පවිචාරය කරන්නේ කියන එක. ඕක ගැන මේ පෙන්නන ධර්මයන් ගත්තාම බොහෝම අඩුයි. ඒ කියන්නේ ඒක පෙනෙන දේවල් අද ඉතුරු වෙලා තියෙන්නේ බොහෝම චුට්ටයි. අපි මේ ඊයේ ඉංග්‍රීසියෙන් මම සාකච්ඡා කළා ඕක ගැන මේ තිත්තති සූත්‍රය කියන එක. ඒක යම් ප්‍රමාණයකට ඒක පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ අරින්න ගත්තාම මේක මේ මේ ඒ වගේ ධර්මයන් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ පැහැදිලි කිරීම් තියෙන දේවල්. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ප්‍රණතුංග, එතකොට මේ දෘෂ්ටි ගත්තව නැහැ කියන්නේ සුඛ සංඥාව වරද්දවල ගත දෘෂ්ටියයි මම මගේ කියන දෘෂ්ටියයි දෙකම නිසාද එතකොට ඒක? එහෙම මනෝපවිචාරයට යන්නේ
අපි. ඔව්, දැන් මෙහෙමනේ සුඛ සංඥාව මේක සුඛයි දුකේ සුක්ඛාන්ති කියන විපල්ලාසයේ ඇතිවීමෙන් මම දේශෙන් අගතියට ගිහිල්ලා තමයි මට මේ මනෝ සංචේතන ආහාරයට යන්නේ. මේ ආහාර හතර නිතරම බලන්ද පළවෙනි පාරේ ගිය පුද්ගලයා දෙවෙනි පාරේ යනවාමයි. දෙවෙනි පාරේ ගිය පුද්ගලයා තුන්වෙනි පාරේ යනවාමයි. එතකොට ඒ තුන්වෙනි පාරේ දැන් මම දෙවෙනි පාරේ මම සුඛයි දුකයි සුඛයි කියලා විපල්ලාසයක් සහිතව මම මනෝ සංචේතන ආහාරයෙන් මේ අනත්තු දේ අත්තා කියලා මම කරලා ඉවරයි. කලින් අවස්ථාවක මේක කරලා ඉවරයි. දැන් මේ જાතිය එකක් මම දැක්කහම ආහාරයක් වෙන්න පුළුවන්. ඒක දැක්කහම කොච්චර පිළිකුල් සහිත දෙයක් වුණත් ඒක නැවත නැවතත් මගේ මනසෙන් අර පවත්තන්නේ ඒ සංස්කාරයන් විසින් මේ විඥාණය ඇතුළට යොමු කිරීමක් කරනවා. එතකොට සුඛයි කියන එක මුලින් මට ඇති වුණා. වැරදි වැටහීමක් මට ඇති වුණා. ඇත්තෙම තියෙන්නේ දුක. හැබැයි මට සුඛයි කියලා විපල්ලාසයක් මට ඇති වුණා. ඒ විපල්ලාසයේ හේතු කොටගෙන ඇතිවෙච්ච වූ මනෝ සංචේතනාවෙන් ඇතිවෙච්ච දෘෂ්ටියෙන් මේක කරනවා. එතකොට මුලින් හිතන්න මුලින් මට ඇති වෙලා තියෙනවා සුඛයි කියලා දෙයක් මගේ කලින්, ඒ කියන්නේ කලින් භවයේ හරි ඊයේ දවස හරි සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මට නැවතත් මේ දෘෂ්ටිය විසින් නැවතත් සකස් කරලා පෙන්නන්නේ. අතීතයයි දැනට සිදුවෙන එකයි දෙක කියන එක බලන්න. පැහැදිලි නේද?
පැහැදිලි ડોક્ટર අනතුංග, බොහොම පිං. අනිත් එක ડોક્ટર අනතුංග, අර දුක්ඛ පටිපද දන්දා විඥා භාවනාව අපි කරගෙන යනකොට අර මේ කබලින්ක ආහාරයේ අසුබ විදිහටම දකින කුණු වෙන ආහාරයකින් මේ හැදිච්ච කෙස්ලොම් ධාතු නේද මේ තියෙන්නේ කියලා. දැන් ශබ්ද රූපයක කොහොමද අසුබයක් බලන්නේ ડોક્ટર අනතුංග?
ඔව්, ඉතින් ඒවත් ඉතින් ඒ විදිහටනේ හැදිලා තියෙන්නේ. දැන් ওই ශබ්ද රූපයක් කියන එක කොහෙන්ද ඇති උනේ කියලා පොඩ්ඩක් බලන්න. අර ඒ වගේම කෙනෙක් කරන සද්දයක් නේද ඔය ඒ පුද්ගලයාගේ මේ දිවයි ඔය කෙලයි එක මේ වෙලාව අර උඩ තල්ලේ අර හිමේ වැදීමෙන්නේ ඔක වෙලා තියෙන්නේ. එතකොට ඒකේ ඔරිජින් එක බැලුවා නම් Tamanට පේනවා එතනත් ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට බෙල් එකක් ගන්න එකක් ගැන හිතුවා වුණත් එතකොට බෙල් එකක් ගන්න කවුරු හරි පුද්ගලෙක් නේක කරන්නේ නේද? එතකොට ඒකේ මුලට යන්න ඕනේ. ඒ මුලට ගියාම පේනවා. ඉතින් මේකත් ඒ විදිහම තමයි කියලා. එතකොට ඒ තමන් මේ ඇත්තෙම කියනවා නම් ඒ ශබ්ද රූපයන් බලනකොට ඒ පුද්ගලයන් හා සම්බන්ධ වෙලා තියෙන ශබ්ද රූපයන් ගන්න නිතරම. ඔය අනිත් કૃතිම දේවල් ගත්තාම ඒ කෙනෙකුට හිතා ගන්න අමාරු වෙනවා. ඒක එච්චරම ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි. අර තමන් ඒ පුද්ගලයන් හා සම්බන්ධව ඇති වෙලා තියෙන දේ ගැන බලන්න ගන්නකොට එහෙමනම් ඒකත් කබලිකාර ආහාරයම තමයි. ඒකෙන්ම තමයි ඒ සද්දේ ඇවිල්ලා තියෙන්නේ. දැන් කුරුල්ලෙක් කෑ ගහනවා නම් කුරුල්ලා කියන්නේ තර කබලිකාර ආහාරයෙන් හැදිච්ච ඒ ජරාව ඒකෙන් හැදිච්ච එක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතන ඕවා ඉතින් අර මෝහය පැත්තෙන් බැලුවාම පේනවා ඉතින් මොනවද මේ කියලා සකස් කිරීම කියන එක. ඒතර අර ලොකුවට තියෙන ප්‍රශ්නේ ලොකුවට බලන්න. ඒ ශබ්ද රූපය කියන එක ලොකු ප්‍රශ්නයක් නම් විතරක් අන්න ඒක ගැන හිතන්න බලන්න. එතකොට තමයි හොඳට පැහැදිලිව පේන්න ගන්නවා. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
තරංග තරංග කතා දැන් අපි වේදනාවේ දැන් සංඥාවේ අපි මුලා වෙනවනේ. ඒ වගේම දැන් වේදනාවේ දැන් අපි ඉතින් උදාහරණයක් විදිහට දැන් ආප රසයි කියලා අපි කනකොට එතන රසයි කියන වේදනාව සුඛ වේදනාවක් කියලා එතනදී ගන්නෙම අපි එතන මුලා වෙලා. එහෙමද?
ඔව්. ඒක අපි සකස් කරගත්ත දෙයක් නේ. දැන් ඔයා ආප්ප රසයි කියලා කිව්වට පෙලක් මිනිස්සු ඉන්නවා ආප්ප කන්නේ නැති අය. ආප්ප කන්නේ නැති කාලා නැති ඒ කට්ටිය මිනිස්සු ඉන්නවා. එතකොට මේ පෙලක් අය ආප්ප වලට පස්සෙන් ඉලවන්නේ නැහැ. එතකොට දැන් පේනවා එහෙනම් ආප්පේ කොහොමත් රසයක් තිබුණේ නැහැ. මම තමයි මේකට රසයි කියන එක එකතු කරේ. ඒ කියන්නේ මගේ සංස්කාර ස්කන්ධයේ විසින් ඔබ තමයි සංකරං අபிසංකරොන්ති කියලා කියන්නේ. සකස් කරපු දේ නැවතත් සකස් කරනවා. මම කාලා ඉවරලා යම් කිසි ආකාරයකට ඒකට ආගයක් මම දීලා ඊට පස්සේ ඒක දැක්කහම මම හිතනවානේ මේක රසයි කියලා. ඒ කනකොට ඊට පස්සේ මේක රසද කියලා අපි බලනවා. සංඥාවෙන් බලනවා මේක එහෙමද කියලා. අරක ඒ වගේ නෙමෙයි නම් බලන්න කොච්චරද මේ මේ ආප්පේ අරක වගේ නෙමෙයි කියලා කියන ගතියක් තියෙනව නේද මනස කියලා. ඒ කියන්නේ මේක නැවත නැවතත් මේ මනෝපවිචාර කරමින් මේක නැවත නැවතත් අර ලුණු දදා බලනවා වගේ මේකේ අඩුව ගැන එහෙම එහෙම බලනවා. ඒ වෙයි නිකන් ධම්නස් ගාවේකුත් ස්වභාවිකුත් ඉතින් ගවා නිසාම ඇති වෙනවා. එතකොට දැන් මෙතනදී අපි මේ ඒ සුඛය කියන එක මුලා වෙලා සුඛක් කොහොමද ඇති වෙන්නේ දුකක් ස්පර්ශ වෙලා කබලිකාර ආහාරයෙන් ගිහිල්ලා ඇති වෙන්නේ ජාතිය දුක්ඛේ උපායාසේ නම් ඒ දුක්ඛයක් ස්පර්ශ වීමෙන් කොහොමද අපිට සුඛයක් ඇති වෙන්නේ? ඇති වෙන්නෙම දුක්ඛ ස්පර්ශ වෙලා ඇති වෙන්න පුළුවන් දෝමනස්සේම තමයි නේද? එතකොට නමුත් මේක අපිට තේරුනේ නැහැ. මොකද අපේ මනසෙන් අර විදිහට සකස් කරන්න අපි පුරුදු කරපු නිසා ඒ මනස ඒ විදිහට සකස් කරාම අන්න අපිට ගැළපෙනවා. අපේ සංඥාවට ගැළපෙනවා. ආ එහෙනම් ඉතින් මම පිළිගන්නවා. එතකොට සංඥාව වැරදි වැරදි සංඥාවෙන් පිළි අරගෙන තමයි මම මේක තියෙන්නේ. ඉතින් සංඥාවෙන්නේ චේතනාවෙන්. ඒ චේතනාවෙන් තමයි මේ සංස්කාරය අනුව මේක ආපහු සකස් කරලා පෙන්වන්නේ. අර තමන් ඉල්ලපු જાතිය එකක් ඔන්න තමන්ට මනසට පේනවා. හැබැයි ඒක ඒ જાතිය නන් නෙමෙයි බැලුවහම. පැහැදිලි නේද?
පැහැදිලි ડોક્ટર අන්තර. ඒ කියන්නේ අපි කිසිම වෙලාවක මේ හැම සුඛයි කියලා ගන්න කිසිම වෙලාව හැම වෙලාවෙම අපි මුලාවකමයි ඉන්නේ.
ඔව්. තථාගතයන් වහන්සේ කිව්වේ සුඛ වේදනාව කියන එක ගැන හිතනකොට සුඛ වේදනාව දුකයි කියලා හිතන්න කියලා කිව්වා. දුක්ඛ වේදනාව සල්ලයයි කියලා හිතන්න කිව්වා. බලන්න සල්ලේ කියලා කිව්වහම එහෙමනම් අපි සල්ලෙන් කරන්නේ මොකද්ද? අල්ලගෙන ඉන්නවා. කබලිකාර ආහාරය අල්ලගෙන ඉන්නවා. රූපය අල්ලගෙන ඊළඟට වේදනාව අල්ලගෙන සංඥාව අල්ලගෙන සංස්කාරය අල්ලගෙන. ඔන්න ඕක තමයි කරන්නේ. අල්ලගෙන ඉඳීම තමයි එතන කරන්නේ දුක වේදනාවේ තියෙන සල්ලේ කියන එක. අදුක්කම සුඛ වේදනාව සිතන්නේ කියලා කිව්වා ඒක අනිත්‍යයි කියලා. ඉතින් ওই විදිහට හිතුවම බලන්න මොකක්වත් තියනවද කියලා. ඒ සම්පූර්ණයෙන්ම මේ සුඛයි කියලා කියන්නේ බුදුහාමුදුරුගෙම දුකයි කියලා හිතන්නේ. මොකද දුක තමයි ස්පර්ශ වෙන්නේ. පෙරවන් සර්ණයි.
පෙරවන් සර්ණයි ડોક્ટર. ડોક્ટર ලලිත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
දැන් මේ ප්‍රතිසන්දි විඥාණය කියලා අර ඉස්ලාම කලලේ බැස ගන්න විඥාණේ සංස්කාර තරන්න යන්නේ. එතකොට ඒ සංස්කාර දැන් විඥානේ ඇතිනව නැතිනව ඊට පස්සේ එහෙම වෙනසින් වෙනකොට අර සංස්කාර කොහොමද ඒක පවතින්නේ කියලා.
ඒ කියන්නේ විඥානේ අතන බැසගත්තාම ඒ විඥානේ නාම රූපයන් හැදෙනවනේ. එතකොට නාම රූපයෙන් ආපහු විඥානේ ওই දෙක එක දිගට පවතිනවා. එතකොට දැන් අපේ නාම කොටස් තියෙනවනේ, සංඥා කොටස්. අරගෙන ගියයි කියන්නේ අපි මේ අතේ අරගෙන ගියා වගේ අපි ළඟ පැකට් එකක් තියෙනවා වගේ කියලා හිතන්න එපා. මේක ඒ මොහොතේදී සකස් වෙනවා. ඒ සංස්කාර ස්කන්ධය අර විඥානයේ එතන බැසගත්තා වගේ විඥානයේ බැස ගැනීමත් එක්ක හේතු කොටගෙන එතෙන්දී නැවත නැවතත් මේ අර ඊතුරු ධර්මයන් හැදෙනවා. විඥාණයෙන් නාම රූපය වෙනවා. නාම රූපයෙන් විඥාණය වෙනවා. ඉතින් මේක කරකී කරකී යනවා. මේ දෙක කරකී කරකී යනකොට අපි මේ හැදීම කියන එක
තියෙනවා. එතකොට අර කර්මණු අපි ගේන කර්ම සංස්කාරයන්
එතකොට අර විඥානයේ තියෙනවනේ ගතිය. විඥානීය කියන එක එක විඥානය කනිත් විඥානයට සම්බන්ධ වීම තියෙන ඔය මොකද්ද මේ අභිධර්ම පිටකයේ පဋාණ කොටසේ පෙන්නනවා මේ එක විඥානය කනිත් විඥානයන්ට මොන ආකාරින්ද කොච්චර ආකාරයකින් සම්බන්ධ වෙන හැටි. එනකට ඒ සංඥා චේතනා වලට කොන්න මොන ආකාරයෙන් සම්බන්ධය නැති ඒවයි තියෙන සම්බන්ධතාවයක් ඒ කෝසල් රිලේෂන්ෂිප්ස් කියලා කියන්නේ. ඒ ඒ ඒ විදිහට සම්බන්ධය තියෙනවා ඒ විඥාණයෙන් ඒක ඇති වෙන විදිය. ඒ ටිකක් ගැඹුරු ඊයේ ධර්මයේ ගත්තාම ඒවා අතර විශාල සම්බන්ධයක් තියෙනවා.
හොඳයි.
තෙරුවන් සරණයි. එතකොට තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලයිට් මතේ අපතුමාද කතා කරන්නේ මේ අර මේ ආරස්තංග මාර්ගය ගැන බලනකොට අලිත් පාඩේ මේ අර සම්මාදිට සම්මා සංකප්පේ ඒකට එනකොට ඒ විදිහටම යනකොට මට තේරෙනවා දැන් සම්මාදිටියෙන් සම්මා සංකප්පේ කියන්නේ චිත්ත සංස්කාරය ඉතින් පස්සේ තමයි වචී සංස්කාරය ඊට පස්සේ තමයි මේ සම්මා සම්මාදිටිය කියන පාඩක වතාරේ මේ වෙනෝනම් වෙන්නේ කියන එක ඒ උනාට අර මාට තේරෙන විදිහට ඇත්තටම මේ සම්මා වායාමයයි සම්මා සතියයි ඇත්තටම සම්මාදිට්ඨියත් ඉස්සරහටම තියෙන්න ඕන. ඇයි ඒක අස්සට දාලා ඒ කියන්නේ අන්තිමටම වගේ දාලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා.
ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය මහා චත්තාරික සූත්‍රයේදී මේ සම්මාදිට්ඨිය තමයි පෙරමගට එන්නේ. සම්මාදිට්ඨියයි සම්මා වායාමයේ සම්මා සතිය කියන එක පරිවාර වෙනවා. ඒ කියන්නේ මේ මේකත් එක්ක ඒ තුන කැරකෙන runs and circle around කියලා කියන්නේ දෘෂ්ටිය ඇති වෙනවා ඊළඟට වායාමයේ කියන එක ඇති වෙනවා ඊළඟට සතිය ඇති වෙනවා. දැන් අපි අර හුඟා මම කලින් ගත්ත උදාහරණය තමයි අර සිගරට් බොන පුද්ගලයෙක් ඒ සිගරට් බොනවා නම් ඒ පුද්ගලයාට දොස්තර මහත්තයා කියනවානේ මේ මිනිස්සු මැරෙනවා කපන්න වෙනවා පෙනහැල්ල ගයින් කරන්න වෙනවා කියලා. මේ පුද්ගලයාට අර කෙනෙක්ව දකින්නකොට ඒ පුද්ගලයාට ඇති වෙනවා මේ සිගරට් බොන්න කැමැත්තක්. නමුත් ඒ පුද්ගලයාට අර දොස්තර මහත්තයා මතක් වුණොතින් ඊ අපේ දොස්තර මහත්තයා තමයි බුදුහාමුදුරුවෝ දොස්තර මහත්තයා මතක් වුණොතින් අර ඒ පුද්ගලයා කල්පනා කරනවා මම වෑයම් කරනවා මම මේක නොකර ඉන්නවා කියලා. දැන් සිගරට් බොන එක වැරදි නොබන එක හොඳයි කියන එක දෘෂ්ටිය එනවා. ඒ දෘෂ්ටියත් එක්ක වෑයම් කිරීමක් කරනවා. එතකොට යාට සතිය තියෙනවා සිහිය පවතිනවා අර නොබීන එක පවත් කරනවා. එතකොට මේ විදිහට මේ තුන පරිවාර වෙනවා. මේක කැරකි කැරකි තමයි මේ හැම පුරුකෙම යන්නේ. එතකොට දැන් හැම අවස්ථාවෙදීම සම්මා සංකප්පේදී මේ ධිට්ඨිය පළවෙනියට එනවා. වෑයම කියන එක දෙවෙනියට එනවා. තුන්වෙනියට සිහිය කියන එක එනවා. එතකොට මේ පුරුකෙන් හිතන්න එපා මේක මේ විදිහට කිව්වට මේක මේ මුලදී ආවේ නැති කියලා හිතන්න එපා. ඒ වෑයම කියන එක ඒක තියෙනවා. නමුත් ඔය සම්මා මේ සම්මා ආජීවයෙන් සම්මා වායාමය වෙනවයි කියන එක ඒක හරියි ගැඹුරුයි. සම්මා ආජීවයේ දක්වා එනකොට බලන්න අපි මේ සීල කොටස පවත්තන එකනේ කරන්නේ. මේ සීල කොටස ඒ කියන්නේ හරියම ගැඹුරුයි. ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන පාර තුනේ මම කොයිම වෙලාවකවත් යන්නේ නැහැ කියන එක නේ. නෑ. ලෝභ දෝස මෝහ කියන පාර තුනේ කිසිම ආකාරයකින් මම යන්නේ නැහැ කියන එක තමයි මේ පවත්තන්න හදන්නේ. එතකොට මේක සඳහා මේ උත්සාහ කරනකොට අර අධික වූ උත්සාහයක් තියෙන්න ඕනේ. දැන් මෙතන මේ කතා කරන සම්මා වායාමය ආර්යක විතරයි. වෙන මොකක්වත් නැත්තේ නේ. ඇත්තම කියනවා නම් සම්මා වායාමය කියලා කියන්නේ ආර්ය විතරයි. අනිත් අය උත්සාහයන් කරනවා. කියන්නේ සම්මා වායාමී තියෙන්නේ අර සෝතාපන්නයාගේ තියෙන ශ්‍රද්ධාව කියන එක ඇති කරගන්නවා කියන එක තමයි මේ වෑයම් කරන්නේ. එතකොට ඒව වෑයම් කරලා මේක පවත්වනවා. එතකොට ආර්ය විතරයි මෙතන සම්මා වායම. ඔයා කතා කරන සම්මා වායමයේ කියන එක කලින් එනවා. ඒක තමයි ඔය වෑයම් කරන වායමති විරියන් කියලා කියන්නේ. ඒ වගේ වෑයම් කිරීමක් ඒකේ තියෙනවා. එතකොට ආර්ය එක තමයි අර හත්වෙනි එකට එන්නේ. ඒක හරි ගැඹුරුයි. අර විදිහට බැලුවාම ඒකේ පවත්වන්න හදන්නේ ඔය වීර්ය සමාධිය සහිත. ඒ කියන්නේ තුන්වෙනි ධානයෙන් ගිහිල්ලා අපි දැන් අද කතා කරා මේ සුඛපටිපදාවෙන් ප්‍රඥා අදිෂ්ඨානිය ඇති වුණායින් පස්සේ තමයි මේ වීර්ය සමාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ අනුව තමයි උතන ඒ පැවැත්ම කියන එක ගෙනියන්නේ. එතකොට ඒක ටිකක් ගැඹුරුයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ අපි අද වෙලාව අවසానයි. අපි ඊළඟ සුමානේ මේ සූත්‍ර දේශනාවේ ඉතුරු කොටස අපි බලාගෙන යමු. එනං හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.